නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්මදේශනා මාලාව සඳහා දැන් මාතෘකා වශයෙන් තබාගෙන තියෙන්නේ මජ්ඣිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය මජ්ඣිම නිකායේත් දීඝ නිකායේත් අන්තර්ගත වෙලා තියෙනවා. මෙතනදී දීඝ නිකායේ තියෙන මජ්ඣිම සතිපට්ඨාන සූත්‍රය ධම්මානුපස්සනා කොටසදී ටිකක් සච්චපබ්බය කොටස දීර්ඝ වශයෙන් සඳහන් වෙනවා. ඒ හැර වෙන වෙනසක් නැහැ. මජ්ඣිම නිකායේ දීඝ නිකායේ මේ විදිහට සතිපට්ඨාන සූත්‍රය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම සතිපට්ඨාන සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද විවිධ තොරතුරු තවත් එකතු කළා, තවත් සූත්‍ර ගණනාවක් එකසු කළා. සතිපට්ඨාන සංයුක්තය නමින් සංයුක්ත නිකායේ සූත්‍ර රාශියක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් සූත්‍ර පිටකයේ පුරාවට සතිපට්ඨානය සම්බන්ධයෙන්, සතර සතිපට්ඨාන ධර්මයන් සම්බන්ධයෙන් බොහෝ විස්තර අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා එදාත් අදත් මතුවටත් මේ සතිපට්ඨානය දියුණු කිරීම භාග්‍යතුන් වහන්සේගේ දහම වඩන, එමත් නැත්නම් ප්‍රායෝගිකව මේ දහම තුල තමන් තුල මේ ධම දියුණු කරගන්න උත්සාහවන්ත වෙන බොහෝ යෝගාවචර පිරිස අතර බොහෝ සෙයින් ප්‍රචලිත වෙච්ච, බොහෝ සෙයින් ප්‍රකට වෙච්ච සූත්‍රයක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රය භාගවතුන් වහන්සේ දේශනා කරන්නේ කුරු රට කම්මාස ධම්ම කියන නුවර වාසය කරද්දී භික්ෂුන් වහන්සේලා අරබයා තමයි මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් කරන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේම මාතෘකාව සපයාගෙන භාගවතුන් වහන්සේ විසින්මයි විශේෂ හේතුවක් නැතුව මේ සූත්‍රයේ තියෙන වටිනකම තේරුම් අරන් වෙන්නේ නැති භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ කර්මස්ථානය දෙනවා. එතකොට පටන් ගන්නෙ ඒකායන අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි, ඒකායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා, මේ සත්තානං විසුද්ධිය, මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස. මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ මානසික විසුද්ධිය, චිත්ත පාරිශුද්ධිය, සිතේ පිරිසුදු බව ඇතිකර ගැනීම පිණිස ඒකායන මාර්ගයක්, එහෙමත් නැත්නම් ඍජු මාර්ගයක් තියෙනවා. ඒක සත්‍යාගයේ විසුද්ධියක්, පිරිසුදු බවක්, චිත්ත විසුද්ධියක් ඇති කරනවා. ශෝක පරිද්දවාලං සමතික්කමාය. දැන් මේ සත්වයින් සාමාන්‍යයෙන් විවිධාකාර දුක් දොම්නස් සහගතව ශෝක කිරීම, හඬා වැළපීම් සහිතවයි ජීවත් වෙන්නේ. අන්න ඒ ශෝක කිරීම, හඬා වැළපීම් සමතික්‍රමණය කිරීම පිණිස, ඒවැයින් එතර වීම පිණිස දුක්ඛ දොමනස්සානං අත්ථගමාය. ඊළඟට දුක් දොම්නස් නැති වී යාම පිණිස, ක්ෂය වී යාම පිණිස. ඥායස්ස අධිගමාය. ඒ නිවන් දොරටුවකට නැත්නම් ඒ නිවන් දකින මාර්ගයට, වෙනත් වචන වලින් කියනවා නම් ආරෂ්ඨායක මාර්ගයට පැමිණීම පිණිස. නිබ්බානස්ස සච්චික්‍රියාය. නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස. ඒ කායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා. ඒ මොකද්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි මේ සතර සතිපට්ඨාන ධර්මය. ඉතින් අපි බෞද්ධයින් වශයෙන් අද මේ උතුම් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන, ෂණ සම්පත්තියක් ලබාගෙන අපි මේ මනුස්ස ජීවිතේ බුද්ධෝත්පාද කාලයක උපත ලැබලා තියෙනවා. ඉතින් දීර්ඝ සංසාරේ සැරිසරද්දී අපිට ලැබිච්ච බොහෝම දුර්ලභ අවස්ථාවක් තමයි අද අපිට මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ලැබිච්ච අවස්ථාවේදීත් භාගතුන් වහන්සේගේ ධර්මයකට අහුම්කන් දෙන්න ලැබීම, මේ සංසාර දුකින් අත මිදෙන ක්‍රමයක් ගැන අපිට තේරුම් ගන්න ලැබීම ලොකු භාග්යක් වශයෙන් සලකන්න පුළුවන්. මොකද අපිට මේ ජීවිතය ගැන විතරක් සලකලා බලනකොට අපිට හිතෙනවා මේක දීර්ඝ කාලයක් තියෙන එකක්, මේක මේ මෙතනින් සමහරට ඉවර වෙයිද දන්නේ නැහැ වගේ ඉතින් নানা ප්‍රකාර වශයෙන් හිතන්න පුළුවන්. නමුත් දීර්ඝ සංසාරයේ දිහා හිතලා බැලුවහම අපි බොහෝ සෙයින් අපාගතව ඉඳලා බොහෝම දුක්ඛිත ආත්ම භාවවල කාලය ගත කළා. මේ බොහොම කලාතුරකින් ලැබිච්ච මනුස්සාත්ම භාවයක් තමයි අපිට අද ලැබිලා තියෙන්නේ. ඉතින් මේ මනුස්සාත්ම භාවය තුලදී වුණත් අපිට තේරෙනවා මේ ලෝකේ විවිධාකාර දුක්ඛම් කටළු තියෙනවා, වසංගත රෝග පැතිරෙනවා, විවිධාකාර අරගල තියෙනවා, දුර්භික්ෂ තියෙනවා. ඉතින් මේ විදිහට අපේ මේ ලෝකෙත්, මනුස්ස ලෝකෙත් විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට මෙතනත් තියෙන දුක. එතකොට මේ දුකෙන් ගැලවෙන්න යම්කිසි මාර්ගයක් තියෙනවා නම්, සදාකාලික විමුක්තියක් පිණිස යම්කිසි ක්‍රමයක් තියෙනවා නම්, අන්න ඒක අපිට සොයන්න වටිනවා. මොකද මේ ලැබිච්ච අවස්ථාව, මේ දුර්ලභ ෂණ සම්පත්තිය ඉතින් කවදා නැවතත් ලැබෙයි දෝ කියලා හිතා ගන්න අමාරුයි. ඇතැම් වෙලාවට අපි මිනිස්සෙන් වශයෙන් උපත ලබන්න පුළුවන්. ඒත් හැබැයි බුද්ධෝත්පාද කාලයක නෙමෙයි. ඒකට හොඳ නරක මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් ඊළඟට තවත් වෙලාවකදී අපි බොහෝ ඈත ප්‍රදේශයක ඉපදිලා බුදු කෙනෙක් පහළුණාද කියලාවත් අපි දන්නේ නැහැ. ධර්මයක් තියෙනවද කියලාවත් අපි දන්නේ නැහැ. ඇතැම් වෙලාවක අපි තිරිසන්නාත්ම භාවයක් ලබාගෙන එතකොට ඔන්න බුදු කෙනෙක් පහළ වෙලා. නමුත් ඒ අපේ තීච්ඡ ෂණ සම්පත්තිය අපෙන් ගිලිහිලා ගිහිල්ලා. මොකද අපි තිරිසන්නාත්ම භාවයක තමයි ඉපදිලා තියෙන්නේ. එහෙමත් නැත්නම් අපි සමහරවිට අන්ධ වෙලා, ගොළු වෙලා, එහෙම නැත්නම් මන්ද බුද්ධික වෙලා එහෙම උපතක් ලබාගෙන. එතකොටත් ඉතින් ධර්මය සාක්ෂාත් කරගන්න සෑහෙන අමාරුයි. ඉතින් ඒ නිසා අපි ඒ සියල්ලගෙන්ම අයින් වෙලා අද මේ බොහොම නිරෝගී මනුස්සාත්ම භාවයක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ බඳු මනුස්සාත්ම භාවයක් ලැබිච්ච මේ මොහොතේදී අපි මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ නිවන් දක්නා ඒකායන මාර්ගය, ඍජු මාර්ගය මොකද්ද, ඒක කෙසේද වැඩි යුත්තේ, තමා තුළ දියුණු කරගත යුත්තේ කෙසේද කියලා තේරුම් අරගෙන ඒක අපේ ජීවිතයට පුරුදු කරන්න, අපේ ජීවිතය තුළම ඒක වඩන්න අපි උත්සාහන්ත විය යුතුයි. ඉතින් මේ සතිපට්ඨානයේ එතකොට සතිපට්ඨාන හතරක් දේශනා වෙනවා. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වශයෙන්. එතකොට කායනුපස්සනා සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. කායෙහි කායානුව බලමින් වාසය කරනවා. එතකොට මෙතනත් යම්කිසි වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි මේ අපේම කියලා ගත්ත කය දිහා අපි විසින්ම අවධානය යොමු කළ යුතුයි. සමාලාවට තුවාලයක් වුණාම, බඩේ අමාරුවක් හැදුනහම, ඔළුවේ කැක්කුමක් හැදුනහම ඉතින් අපේ කයට අපේ හිත එනවා. නමුත් ඒක නෙමෙයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන දැනට තියෙන මේ සියුම් මට්ටම පවා, මේ උපේක්ෂා සහගත මට්ටම පවා හොඳින් හඳුනා ගනිමින් මේ කය වෙතටම හිත යොමු කරමින් මේ කය නැවත නැවත නිරීක්ෂණය කරමින් මේ කයේ යථා ස්වභාවය අපි අපේ විසින්ම අවබෝධ කරගැනීම තමයි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකතකොට මේක අපි වෙනුවෙන් වෙන කෙනෙකුට කරන්න බෑ. අපේ අම්මට, තාත්තට, අපේ දූ දරුවන්ට, අපේ ඥාති හිත මිත්‍රාදීන්ට මේ දේ අපි වෙනුවෙන් කරන්න බෑ. මේක අපි අපිම කරගත යුතුයි. ඉතින් එතකොට කායේ කායානුපස්සී විහෙරති. එතකොට කෙනෙක් කයෙහි කායානුව බලමින් වාසය කරනවා. ඒකට විවිධ ක්‍රම බුදුරජාණන් වහන්සේ උගන්වනවා. ඒක තමයි අපි දැන් අද ඉගෙන ගන්නෙ. විවිධාකාර ක්‍රම දැන් බුදුරජාණන් වහන්සේ කොහොමද මේ කයෙහි කයානුව බලමින් වාසය කරන්නේ කියන එකට ක්‍රම රාශියක් උගන්වනවා. ඒවා තමයි අපි එකිනෙක සාකච්ඡා කරමින් යන්නේ. ඒ වගේමයි සතිපට්ඨානයේ වඩද්දි මතක තබා ගත යුතු තව කොන්දේසි කිහිපයක් තියෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසං. ඔන්න ඔය කාරණා ටිකත් අපේ ඔළුවේ පොඩ්ඩක් තියෙන්න ඕනේ මේ සතිපට්ඨානයේ වඩනකොට. විශේෂයෙන්ම සතිමා. සතිමා කියන්නේ සිහිය. එතකොට මේ මොහොතේ අවධානය පැවැත්වීම මෙතනින් අදහස් වෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් අපේ හිත අතීතය, අනාගතය ඔස්සේ යමින් බොහොම වල්මත් වෙච්ච ස්වභාවයක් තියෙන්නේ. ඒ වල්මත් භාවයෙන් අයින් වෙලා අපිට හැකියාව ලබා ගන්න ඕනේ කොහොමද මේ හිත වර්තමානයේ පවත්වන්නේ. අතීතයෙන් අනාගතයෙන් මුදවගෙන මේ මොහොතට අවදි වෙන්නේ කොහොමද? ඉතින් ඒකටත් මේ සතිපට්ඨානය අප්‍රමාණ උදව්වක් සපයනවා, අනුග්‍රහයක් සපයනවා. ඉතින් ඒ தත්ත්වය තමයි අපි දිගට දිගට දිනු කරගෙන යන්නේ. පටන් ගන්න වෙන්නේ ටිකක් වික්ෂිප්ත මනසකින්. හැබැයි ටික ටික මේ සතිපට්ඨානය අපේ හිතේ පුරුදු කරන්න අපිට ඒ ශක්තිය, මේ සතිමා කියන ඒ සතිමත් භාවය ක්‍රමානුකූලව අපේ හිතේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි සම්පජානෝ. අපි සතිමත් වුණාට මදි, අපේ හිත ඒ සතිමත් වෙච්ච ඒ යම් අරමුණක් දිහා තව තව විග්‍රහ කරලා, තව තව සියුම්ම, තව තව විනිවිද යන ආකාරයෙන් බලන්න උත්සාහන්ත විය යුතුයි. එතකොට තමයි අන්න අපි තුල සම්පජඤ්ඤයක් දිනු වෙන්නේ. නිකාං අපි මතුපිට සිහිය පවත්වල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සිහියේ තියෙන ලක්ෂණ තව තව දිනු කරමින්, තියුණු කරමින් අපිට පුළුවන් වෙනවා මේ අරමුණ විනිවිද දකින්න, මේ අරමුණේ යථා ස්වභාවය දකින්න, අරමුණ හැසිරෙන ආකාරය දකින්න. ඒ නිසා මෙන්න මේ සම්පජානෝ ඒ අරමුණ නිවැරදිව දැන ගැනීම අරමුණ හාත්පසින් දැන ගැනීම සඳහා අපි යම් උත්සාහයක් දැරිය යුතුයි. ඊළඟට විනය ලෝකේ අභිජ්ජා දෝමනස්ස මේ පසුබිමේදී හිත තියෙන්න ඕනේ සෑහෙන මධ්‍යස්ත භාවයක. පුළුවන් තරම් අපි උත්සාහන්ත විය යුතුයි මේ කටයුත්ත කරගෙන යනකොට හිත රාග රක්ත වෙන්න නොදී හිත ද්වේෂ බරිත වෙන්න නොදී හැකිතාක් බොහෝම මධ්‍යස්ත සිතක් සංසුන් සිතක් පවත්වන්න උත්සාහන්ත විය යුතුයි. ඒ වගේමයි මේ කටයුත්ත කරන්න සෑහෙන වීරයක් අවශ්‍යයි. මොකද අපේ හිත යන්නේම අතීතයේ වෙච්ච විවිධාකාර බාහිර අරමුණු වලට. අතීතයේ වෙච්ච යම් යම් සිදුවීම් වලට. ඒවා ඊටාම අලංකාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම ශෝචනීය වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් අපේ හිත ඒවා ඔස්සේම ගිහිල්ලා කල්පනා කර කර ඉන්නවා. ඒ වගේමයි ඇතැම් වෙලාවට අපේ හිත අනාගත සිහින මවමින් අපේක්ෂා තබා ගනිමින් බලාපොරොත්තු තබා ගනිමින් සැලසුම් හදමින් කාලය ගත කරනවා. මොකද ඒවා හරි විචිත්‍රයි. ඒ නිසා එබඳු දෙයින් හිත මුදවගෙන මේ වර්තමානයේ හිත පවත්වනවා කියන එකටත් ලොකු වීරයක් අවශ්‍යයි. ඒක මේ සතියක් දෙකක් කරන්න කරලා අතහැරලා දාන වීරයෙකුත් නෙමෙයි. මේක අවුරුදු ගානක් තිස්සේ බොහොම ඒකාක් මේ සතතාභ්‍යාසයේ යෙදෙමින් නිරන්තර අභ්‍යාසයේ යෙදෙමින් හැකිතාක් අපේ ජීවිතයට මේ සිහිය දියුණු කරගන්න මේ සතිපට්ඨාන එකතු කරගන්න අපි තුළට යම්සි වීරයක් අවශ්‍ය වෙනවා යම්සි ශක්තියක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකත් අපි නිරන්තරයෙන් පවත්වන්න අත් නොහැර පවත්වන්න උත්සාහන්ත විය යුතුයි. ඒ නිසා අපිට තියෙන හදිස්සියට මේ ගුණධර්ම වැඩෙන්නේ නැහැ. මේකත් හරියට අර පුංචි පැලයක් පොඩ පොඩ වර්ධනය වෙලා මහා වෘක්ෂයක් බවට පත් වෙනවා වගේ බොහොම ස්වාභාවික වර්ධනයක් තමයි අපේ මේ හිතේ තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ වර්ධනය වීම සඳහා උමනා කරන හේතු සාධක ටික සකස් කරලා දෙන්න, ලං කරලා දෙන්න. යම්කිසි අනුග්‍රහයක් අපේ පැත්තෙන් වෙන්න තියෙනවා නම් අන්න ඒ අනුග්‍රහය අන්න ඒ හේතුන් ටික සකස් කරලා දෙන්න තමයි අපේ පැත්තෙන් කරන්න තියෙන්නේ. එතකොට ඒ අපේ හිතේ මේ සතිපට්ඨානය තුළ මනා වර්ධනයක්, ක්‍රමානුකූල වර්ධනයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ සියලුම සතිපට්ඨානයන් වඩන්න ඒ පසුබිම සකස් කරලා දෙන්නේ. දැන් මේ විදිහට ඉතින් අපි කතා කළා කායानुපස්සනාවේ එන කොටස් කීපයක් සම්බන්ධයෙන්. මුලින්ම අපි කතා කළා ආනාපාන සතිය, ආස්වාස ප්‍රස්වාස මේ සුලං රැල්ලට හිත තියාගෙන එතනට අවධානය පවත්වමින් කොහොමද සිහිය දියුණු කරන්නේ. මොකද මේ ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ වර්තමානයේ. එබන්දු සියුම් වර්තමාන අරමුණකට නැවත නැවත අපේ අවධානය යොමු කිරීම හරහා අපේ හිතේ මෙන්න මේ සතිමත් භාවය, ඒ වගේම අර සම්පජඤ්ඤය හොඳට දියුණු වෙන්න පටන් ගන්නවා. ඒකම තමයි පාර විවෘත කරන්නේ අපි තුල හොඳ ප්‍රඥාවක්, තියුණු ප්‍රඥාවක් සකස් කරලා දෙන්නේ. ඇත්තටම මුලදී අපිට තේරෙන්නේ නැහැ මේ තරම් මේ සරල දෙයක් දිහා බලන් හිටියාම කොහොමද ප්‍රඥාවක් වැඩෙන්නේ කියලා. අපිට ඒක තේරුම් ගන්න අමාරුයි. අපි හිතන්නේ ඊට වඩා බොහෝම ගැඹුරු මොනවා හරි විස්තර අන්තර්ගත බොහොම සංකීර්ණ පොතක් පතක් කියෙව්වහම, සංගරාවක් කියෙව්වහම, බණක් ඇහුවහම සමහරවිට අපේ හිතේ ඊට වඩා මේ නුවණක් දිනු වෙනවා නේද කියලා තමයි අපිට සමහරවිට තර්කානුකූලව හිතෙන්නේ. නමුත් ක්‍රමානුකූලව මේ ධර්ම ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න අපේ මේ හිතේ ඇතිවන පැහැදිලි බව, ගැඹුරු යමක් දැකීමේ හැකියාව, මධ්‍යස්ථව යමක් දැකීමේ හැකියාව, ආංශිකව දකින්න නැතුව දෙයක් දිහා බොහොම විනිවිද ආත්පසින් දැකීමේ හැකියාව, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, මේ වගේ විශාල ආනිසංස රැසක් මේ භවනාව හරහා අපිට අත්පත් වෙනවා. ඒ නිසා අපි මුලින් අපිට දැනෙන මේ අපේ තියෙන තර්ක ඥාණයෙන් මේවා අවතක්සේරු කරන්න නරකයි. අපි තුල මේක දියුණු කළා අපිම බලන්න ඕනේ ඇත්තද මේ කියන කතාව කියලා. ඒ සඳහා පාර විවෘතයි. මේවා කිසි දෙයක් භාගතුන් වහන්සේගේ කිසිම ධර්මයක් අන්ධ භක්තියෙන් ඇදහිීමක් මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවත නැවත විමසා බලමින් තමා තුළම දියුණු කර ගනිමින් තමන්ටම සාක්ෂාත් වෙන තෙක් මේක වර්ධනය කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට අර ආස්වාසයේ ප්‍රස්වාසයේ සිහිය පවත්වන්න උගන්වනවා. ඊට පස්සේ ඒ වර්තමානයේ සිහිය දියුණුනාට පස්සේ මතක් කරලා දෙනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ දැන් විමසලා බලන්න. ආස්වාසයේ දිගද, ආස්වාසයේ කෙටිද, ප්‍රස්වාසයේ දිගද, ප්‍රස්වාසයේ කෙටිද, ආස්වාසයේ උණුසුම්ද, ප්‍රස්වාසයේ උණුසුම්ද, ආස්වාසයේ සිසිල්ද, ප්‍රස්වාසයේ සිසිල්ද, කොයි නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ, කොයි නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ, කොතනද ස්පර්ශ වෙන්නේ, මේ ආදී වශයෙන් අපිට තව ටිකක් මේ සංසිද්ධියේ සියුම් පැති විමසලා බලන්න පුළුවන්. ඔන්න ඒ විමසීම තමයි අපිව සම්පජඤ්ඤයේ දියුණු වීම හරහා ධම්මවිචේ සම්බොජ්ජංගයන් දක්වා අරගෙන යන්නේ. ඉතින් එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය විස්තර කරනවා. ඊට පස්සේ ඒක තව තව දියුණු කළා. ඉරියාපත අපි මේ සාමාන්‍යයෙන් ජීවිතේ පරිහරණය කරනකොට හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, ඇවිදිනවා, සැතපෙනවා. මෙන්න මේ මූලික ඉරියව් හතර අපි පවත්වනවා. ඊට අමතරව ඒ ඉරියව් හතරෙන් පරිබාහිරව තවත් අනු කුඩා ඉරියව්ත් රැසක් පවත්වනවා. ඒතකොට අපිට පුළුවන් මේ සෑම ඉරියව්වකමත් සිහිය පිටවන්න. ඉතින් මේ ගැනත් බුදුරජාන් වහන්සේ අපිට උගන්වනවා කොහොමද යනකොට සිහිය පවත්වන්නේ, කොහොමද හිටගෙන ඉන්නකොට සිහිය පවත්වන්නේ, කොහොමද සැතපෙනකොට සිහිය පවත්වන්නේ, කොහොමද ඉඳගෙන ඉන්නකොට සිහිය පවත්වන්නේ. එතන මේ ආකාරයෙන් අපි අපේ ජීවිතයට මේ සතිමත් බව හඳුන්ලා දෙනවා. ඉතින් මේකම තව වර්ධනය වෙලා අපි එදිනදා කරන කටයුතු වලදීත් මේ සිහිය දියුණු කරන්න ඊට පස්සේ උත්සාහන්ත වෙනවා. අපි හිතමු උදේ අපි නැගිටිනවා, නැගිටලා අපි මූණකට හොදන්න යනවා, ඒ කරන කටයුත්ත සිහියෙන් කරනවා. දත් මදිනවා, ඒකත් සිහියෙන් කරනවා. ඊට පස්සේ අපි හිතමු අපි උදේ ආහාර ගන්නවා, ඒකත් සිහියෙන් කරනවා. වතුර පානය කරනවා, ඒකත් සිහියෙන් කරනවා. ඇඳුම් පැළඳුම් අඳිනවා, පළඳිනවා, ඒකත් සිහියෙන් කරනවා. ඊට පස්සේ අපි හිතමු අපි රාජකාරී ස්ථානයට යනවා, ඒකත් සිහියෙන් කරනවා. වාහනයක් පදවනවා, ඒකත් සිහියෙන් කරනවා. නැත්තම් බස් රථයක දුම්රේක වාඩිලා අපි යනවා, ඒ වාඩිලා ඉන්න ඉරියව්ව ගැන අවධානයෙන් අපි යනවා. යමක් ඉස්සරහා දකින්නවා, ඒ ගැන අවධානය තියෙනවා. පැත්ත බලනකොට ඒ ගැන අවධානය තියෙනවා. ඊට පස්සේ අපි හිතමු අපි නිශ්ශබ්දව ඉන්නවා, ඒ ගැන අවධානය තියෙනවා. ඊට පස්සේ තවත් කෙනෙක් එක්ක අපි සාකච්ඡා කරනවා, කතා කරනවා. ඒතරත් ඒ ගැන අවධානය තියෙනවා. අඩුතරමින් මලමුත්‍ර පහ කරද්දී පවා ඒ කටයුත්තත් අවධානයෙන් සතියෙන් කළ යුතුයි කියන කාරණාව බුදුරයන් වහන්සේ මතක් කරනවා. එතකොට මෙතනින් අපිට තේරෙනවා, එතකොට මේ සතිමත් බව කියන එක හඳුන්වා දෙන්න අපිට වෙනමම කාලයක් අවශ්‍යම නැහැ. එහෙම තියනවා නම් ඒකත් ඉතාම වටිනවා. ඒක තමයි අපි වෙනම වෙන් කරගත්ත කාල පරිච්ඡේදයකදී සක්මන් භාවනාවක් වශයෙන්, පරයන්ක භාවනාවක් වශයෙන් අපි වඩන්නේ. හැබැයි එතනින් නවතින්නේ නැතුව අපි දක්ෂ විය යුතුයි මේ දියුණු කරන සතිමත් බව අපේ එදිනෙදා කටයුතු වලටත් එකතු කරගන්න. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ අපිට කාලය නැතුව නෙමෙයි, අපි තාම දක්ෂ නැහැ සතිය එකතු කරන්න මේ එදිනෙදා කටයුතු වලට. අන්න එතන තමයි අපි නැවත නැවත විමසලිමත් වෙන්න ඕනේ, කොහොමද මේ එදිනෙදා අපි කරන කටයුතු වලට මේ සතිමත් භාවය එකතු කරන්නේ. ඒක තමයි මම මතක් කරේ. අපි අර මුලින්ම පටන් ගන්න පුළුවන් අපි තනියෙන් කරන වැඩක්. අපි හිතමු දත් මදිනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් තනියෙන් දත් මදින්නේ. එතකොට අපිට පුළුවන් නම් ඒක බොහොම මුල් වෙලාවේදී ඕනනම් ටිකක් හිමින් කරන්න. ඒ මුළු කටයුත්තම එතකොට අන්න සිහිය පවත්වන්න ලේසි. උදාහරණයක් වශයෙන් අපි ස්නාන කාමරයට යනවා. ඊට පස්සේ බුරුසුව අතට ගන්නවා. දත් බෙහෙත් එක අතට ගන්නවා. ඒකේ මූඩිය විවෘත කරනවා. පොඩ්ඩක් තත් බෙහෙත් අපේ බුරුසුවට දාගන්නවා. ඊට පස්සේ ඔන්න ආයෙත් මූඩිය වහනවා. ඒක පැත්තකින් තියනවා. ඔන්න දැන් බුරුසුව කට ළඟට ලං කරනවා. ඒකේ සුවඳ අපිට දැනෙනවා. ඊට පස්සේ අපි මුඛය විවෘත කරනවා. ඊට පස්සේ ඔන්න බුරුසුව ඇතුළට දානවා. දත්වල ස්පර්ශ වෙනවා, විදුරු මස්වල වදිනවා. අපිට ඒ දත් මෙහෙත්වල රස දැනෙනවා. ඊට පස්සේ අපි එහාට මෙහාට මේ බුරුසුව අතුල්ලනවා. ඒකේ ස්පර්ශය දැනෙනවා. කටට කෙල උනනවා. මේ විදිහට මේ විවිධාකාර මේ පුංචි ක්‍රියාවේ තියෙන මේ සියලු විස්තර අපිට දැනගන්න පුළුවන් නම් අන්න ඒ කියන්නේ අපි පොඩ පොඩ මේ අවධානය, මෙන්න මේ සතිමත් භාවය, එළඹ සිටි සිහිය දැන් ඔන්න අපේ ජීවිතයට එකතු කරගන්න අපි උත්සාහන්ත වෙනවා. ඉතින් මේ කතා කරපු දේවල් අපි පොඩ පොඩ ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගත යුතුයි. ඉතින් අද අපිට කතා කරන්න පුළුවන් ඊළඟ කොටස, ඒ තමයි පටික්කුල මානසිකාරය. දැන් අපි දන්නවා අපේ හිත සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ මේ කය මට තමයි අයිති, ඒ වගේම හරිම ලස්සනයි, බොහොම ප්‍රියජනකයි, ඉතින් මට අයිති විවිධාකාර දේවල් තියෙනවා, මගේ දැනුමක් තියෙනවා, ඉතින් මගේ තරාතිරමක් තියෙනවා, රැකියාවක් තියෙනවා, මේ ආදී වශයෙන් ඉතින් අපිව සෑහෙන උඩින් තියාගෙන ලස්සනයි කියලා හිතාගෙන ඉතින් යම්කිසි ආරෝපණය කරගත්ත ස්වභාවයක් අපිට තියෙනවා. ඉතින් අපි හැමෝම ගාවම ඉතින් තම තමා වශයෙන් තමන්ගේ තත්වයට අනුකූලව ඉතින් විවිධ විදිහට අපි ගැනම හිතාගෙන ඉන්නවා. ඉතින් මේ කය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ අපිට නිවැරදි අවබෝධයක් ලබා දීම සඳහා යථාබෝධයක් ලබා ගැනීම සඳහා ඔන්න අලුත් කර්මස්ථානයක් මේ සතිපට්ඨානයට ඇතුළත් කරලා තියෙනවා. ඒ තමයි මේ කය දිහා පිළිකුල් ආකාරයෙන් බලන්න. දැන් එතකොට මේ කය දිහා කොහොමද පිළිකුල් ආකාරයෙන් දකින්නේ? දැන් අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ මේක ලස්සනයි, මේක සුභයි, මේක බොහොම මනස්කාන්තයි කියලා තමයි ඉතින් අපි හිතාගෙන ඉන්නේ. ඉතින් අපේ කය ගැන විතරක් නෙමෙයි අනුන්ගේ කය දිහා බලලත් අපි මේ විදිහට තමයි හිතන්නේ. ඉතින් මෙහෙම හිතන අපේ හිත එහෙමනම් පුරුදු කරන්න වෙනවා මේ කය ගැන නිවැරදි වැටහීමක් ඇති කරගන්න. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ කයේ තියෙන කොටස් 32ක් ඉදිරිපත් කරනවා. ඇත්තරම සතිපට්ඨානයේ අන්තර්ගත වෙන්නේ 31යි. තවත් තවත් තැන්වලදී 32ක් විදිහටත් තියෙනවා. ඉතින් මේ විදිහට අපි හිතමු කොටස් 32ක් උදාහරණ වශයෙන් පෙන්වනවා. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ මේ කයේ තියෙන්නේ ඔක්කොම කොටස් 32යි කියලා. මේ ඇවිල්ලා අපිට හඳුනා ගන්න පහසු ප්‍රධාන කොටස් 32ක් තමයි මෙතෙන්ට උදාහරණ වශයෙන් අරන් තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් උද්ධං පාද තල අධෝ කේස මත්තක. දැන් මේ උඩින් කෙස් පිරිය මේ පිරිකේව කරගත්ත යටින් යටිපතුල් වලින් සීමා වෙන මෙන්න මේ කය දිහා බලමින් මේ කයේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් ඒ කයේ තියෙන කොටස් ගැන අවධානය යොමු කරනවා. එතකොට මේ කොටස් පටන් ගන්නෙ බොහොම සරල තැනකින්. ඒ කියන්නේ අපිට තේරෙන පහසු එළියට පේන්න තියෙන බාහිර කොටස් වලින් තමයි මේක පටන් ගන්න. මොකද ඒව අපි දන්නවා, අපිට පේනවා. අනිත් කෙනෙක් දිහා බැලුවත් ඒවයි තමයි අපිට පේන්නේ. ඉතින් අන්න එතනින් තමයි මේක පටන් ගන්නෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා තච්චපරියන්තම් පූරං නානප්පකාරස්ස අසුචිනෝ වච්චවෙක්කති. දැන් හැබැයි මේක දිහා බලන්නේ ටිකක් අර පිළිකුල් ස්වභාවයෙන් තමයි බලන්නේ. දැන් අපි දන්නවා අපේ හිත රාග රත්ත වෙන්නේ යම්සි කෙනෙක් දිහා දැකලා යම්සි රූපයක් දැකලා අපේ හිතේ ලොකු රාගයක් ඇති වෙන්නේ අපි ඒක සුභ වශයෙන් දැක්කාම. ඒක හරීම ලස්සනයි, ඒක මනබන්ධනීයයි, ඒක බොහොම සුභයි, මං කොහොම හරි ඒක අයිති කරගන්න ඕනේ කියලා ඒ විදිහට අපි දැක්කොත් තමයි ඒක අපිට සුභ වශයෙන් දැනෙන්නේ. දැන් මෙතෙන්දී උත්සාහන්ත වෙන්නේ ඒ බඳු රාග රත්ත වෙච්ච හිතක් නැවතත් මධ්‍යස්ත කරගන්න. ඒ නිසා මේ කර්මස්ථානයේ හරියට නිකන් බෙහෙතක් වගේ. මේ බෙහෙත අපේ නිතර පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඉතින් පාවිච්චි කරන්න අවස්ථාවක් ආවොත් පාවිච්චි කළා කියලා කිසි වරදකුත් නැහැ. අපේ හිත රාග රත් වෙලා තියෙනකොට බොහොම රාගයෙන් මුලා වෙලා තියෙනකොට අපිට ආනාපාන සතියක් වඩන්න අමාරුයි. පිම්බිම හැකිලිම භාවනාවක් වඩන්න අමාරුයි. එහෙමත් නැත්නම් සක්මනක් කරන්න අමාරුයි. එහෙමත් නැත්නම් වෙනත් කර්මස්ථානයක් වඩන්න අමාරුයි. මොකද හිත හොඳටම රාගයෙන් මුලා වෙලා, රාග රත් වෙලා. ඉතින් අන්නේ බඳු අවස්ථාවකදී මේ පිළිකුල් කර්මස්ථානය හොඳ බෙහෙතක් වෙනවා. ඉතින් ඒකාතකින් කියන්න තියෙන්නේ සතිය මනාව වර්ධනය කරමින් යනකොට මේ කර්මස්ථානය හැරුණකොට අපේ හිතේම ශක්තියක් ගොඩනගෙනවා සතිමත් භාවය, සමාධිමත් භාවය, ප්‍රඥාවන්ත භාවය තුලින්. ඉතින් එතකොට නම් ඇත්තටම මේ කර්මස්ථානය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ හිතේ රාගය ඇති වෙනකොටම අපිට තේරෙනවා. ඒක ඔඩුදුවන්න යන්නේ නැහැ. ඒකේ ආස්වාදයට මුලා වෙලා අපි දිගට ඒකේ සම්පූර්ණයෙන්ම වහලෙක් වෙන්නේ නැහැ. මොකද සතියෙන් අපිව ආරක්ෂා කරනවා. සමාධියෙන් ප්‍රඥාවෙන් ලොකු ආරක්ෂාවක් සපයනවා. හැබැයි ඉතින් මුල් කාලෙදි එච්චර ආරක්ෂාවක් අපිට නැහැ. මොකද තාම අපි මුල් අවස්ථාවේ ඉන්නේ. තාම අපි ආදුනික මට්ටමේ ඉන්නේ. ඉතින් එතකොට මේ වගේ කර්මස්ථානයක්, මේ බඳු අසුභ කර්මස්ථානයක් සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඒ අපේ හිතේ පැන නැගිච්ච රාගය සමනය කරගන්න. දැන් එතකොට කොහොමද මේක වඩන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ උගන්වනවා නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කදි. මෙතන තියෙන මේ අසුචියක්, මෙතන තියෙන බොහොම දුර්ගන්ධයක්, මෙතන මේ පැහැිනුත් බොහොම දුර් වර්ණයක් මෙතන තියෙන්නේ. සටහන් ආකාරයෙන් දැක්කත් මෙතන තියෙන බොහොම විකෘති වූ සටහනක්. මේ කිසිම මන බඳින සටහනක් නෙමෙයි මේ තියෙන්නේ කියලා මේ කොටස් වෙන්වෙන් වශයෙන් බලන්න උගන්වනවා. එතකොට පටන් ගන්න අත්තිමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ. මේ කයේ කෙස් තියෙනවා. දැන් ඔන්න අපි කෙස් තියෙන තැනට, අපේ හිස ප්‍රදේශයට අපේ අවධානය යොමු කරනවා. ලෝමා, ඊට පස්සේ මේ කයේ ලොම් තියෙන ප්‍රදේශවලට අපි අපේ අවධානය යොමු කරනවා. ඊළඟට නඛා, මේ අත් ඇඟිලිවල, පා ඇඟිලිවල, එතකොට නිය තියෙනවා. ඒ නියවලට අපේ අවධානය යොමු කරනවා. දන්තා. එතකොට කටේ දත් තියෙනවා, මේ දත් වලට අපේ අවධානය යොමු කරනවා. තචෝ. ඊට පස්සේ මේ කයම වසාගෙන තියෙනවා සමක්. මෙන්න මේ සමටත් අපි අවධානය යොමු කරනවා. දැන් මේ විදිහට කෙනෙක් මේ අපි දන්න අපිට පේන මේ කොටස් වලින් තමයි පටන් ගන්න. කෙස් දිහා අවධානය යොමු කරනවා, ලොම් දිහාවට අවධානය යොමු කරනවා, නිය දිහාවට අවධානය යොමු කරනවා, දත් දිහාවට අවධානය යොමු කරනවා. ඊට පස්සේ මේ කයෙම වහගෙන තියෙන මේ සමටත් අවධානය යොමු කරනවා. ඉතින් මේක ටික කාලයක් කොහොම වඩනවා. එතකොට ඉතින් Tamanට අර හිතේ අවධානය ඒ තැන් වලට යොමු කිරීමේ හැකියාවක් ඔන්න වර්ධනය වෙනවා. දැන් අපිට ආනාපාන සතිය හරහා වර්ධනය වුණේ එක තැනම සිහිය පවත්වා ගන්න. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසය දැනෙන නාසිකාග්‍රේ ප්‍රදේශයේ තමයි අපි අවධානය පැවැත්වුවේ. ඒකට ඒකාතකෙම ලොව අපේ හිතේ සමාධියක් දියුණු වෙනවා. මොකද ඒකාග්‍රතාවයක් දියුණු වෙනවා. අපි එක තැනමයි අවධානය පවත්වා ගන්න. හැබැයි ඒ හදාගත්ත ඒකාග්‍රතාවයම අපිට දැන් වෙන වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මේ අද අපි ඉදිරිපත් කරන්නේ. අපිට පුළුවන් ඕනනම් ආනාපාන සතිය ටිකක් මුලින් වඩන්න. ඒ කියන්නේ මේ රාගය ආපු වෙලාවට නෙමෙයි, ඊට කලින් අපි වඩලා තියෙනවා. පිම්බීම හැකිලිම වගේ භාවනාවක් අපි වඩලා තියෙනවා, සක්මනක් වඩලා තියෙනවා. ඉතින් මේ විදිහට අපේ හිතේ ඇතිවෙච්ච යම් කිසි එකඟතාවයක් තියෙනවා. එහෙමනම් මේ පිළිකුල් කර්මස්ථානයේ වඩන එක පහසුයි. හැබැයි ඉතින් අදකින් අදහස් වෙන්නේ නැහැ මේක වඩන්න මේ සියල්ල සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ කියලා. අපිට පුළුවන් පමණින් පටන් ගන්න පුළුවන්. කෙස් වලට අවධානය යොමු කරනවා, ලොම් වලට අවධානය යොමු කරනවා, නියපොතු වලට අවධානය යොමු කරනවා, දත් වලට අවධානය යොමු කරනවා, අපේ මේ සමට අවධානය යොමු කරනවා. මෙහෙම කරන්න කරන්න අපිට පොඩ පොඩ පුළුවන් වෙනවා මේ හිත කය පුරා ගෙනියන්න. එක වෙලාවට කෙස් අරමුණු කරනවා, ඊට පස්සේ ලොම් අරමුණු කරනවා, දත් අරමුණු කරනවා, නිය අරමුණු කරනවා, සම අරමුණු කරනවා. තැන් වෙනස් වෙනවා. හැබැයි දැන් අවධානය පොඩ්ඩක් හසුරවන්න පුළුවන්. අපේ අවධානය අපේම කයේ තැන් තැන් වලට යොමු කරන්න, හසුරවන්න, පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් බුදුරජාන් වහන්සේ අපි එක්කගෙන යනවා ටිකක් ගැඹුරට. ඊළඟට මේ කයේ තියෙනවා මස් පිඬු. කියන්නේ මස් තියෙනවා කයේ, කලවාවල, අත්වල, මේ කය ඇතුලේ මස් තියෙනවා. ඔන්න මස් අරමුණු කරනවා. ඊළඟට නහර තියෙනවා, නහර අරමුණු කරනවා. ඇට තියෙනවා, ඇටකටු තියෙනවා මේ ශරීරේ, ඒවත් අරමුණු කරනවා. ඇට මිදුළු අරමුණු කරනවා. ඊළඟට වකුගඩු, හෘදේ වස්තුව. ඊට පස්සේ අක්මාව, දලඹුව, බඩදිය, පෙනහැලි, බඩවැල්, ඊට කුඩා බඩවැල්. ඊළඟට අර ආමාශයේ තියෙන නොපැහුණු ආහාර. ඊළඟට මේ අසුචි. ඊළඟට පිත, සෙම්, සරව, ලේ, දහදිය, මේද තෙල්, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳමිදුළු, මුත්‍රා. ඔන්න ඔය විදිහට දැන් මේ කයේ තියෙන මේ විවිධ කොටස් අරුමුණු කරමින් කාලය ගත කරනවා. දැන් මේ ටික ඇහෙනකොටත් ඇතම් කෙනෙකුගේ සමාලාවට මූණ ඇඹුල් වෙන්න පුළුවන් ඉතින්. කෙසේ නමුත් මේවා තමයි ඉතින් මේ කයේ තියෙන්නේ. අපි ඉතින් මේවා අමතක කළා. මේ කය බොහොම ලස්සනට සරසගෙන තොල් රතු කරගෙන මේ එහෙම ඉතින් තමයි කාලේ සොලුත් රතු කරගෙන නියපොතු රතු කරගෙන ඉතින් අපි සාමාන්‍යයෙන් ওই විදිහට තමයි ඉතින් ඉන්නේ. කෙසේ නමුත් ඇතුලේ තියෙන නම් මෙන්න මේවා තමයි. ඉතින් අන්න ඒ නිවැරදි අවබෝධය, ඒ යථාර්ථය තමයි දැන් මේ බුදුහාඳුරු මතු කරලා පෙන්නන්නේ. අපි නිකන් අර මේක සරසගෙන හිටියට ඇතුලේ තියෙන්නේ මෙන්න මේ බඳු දෙයක් කියලා අර අපේ හිතේ මතුවෙච්ච රාගය දැන් පොඩ පොඩ අඩු වෙන්න ගන්නවා. මොකද අපිට තේරෙනවා මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් තමන්ගේ කයේ මෙහෙම දෙයක් නම් තියෙන්නේ, අනුන්ගේ කයෙත් ඕකම තමයි තියෙන්නේ. ආයි මේ අනුන්ගේ කයේ කියලා රත්තරණින් රිදීෙන් හදපු දේවල් නැහැ. එතනත් තියෙන්නේ මේවම තමයි. ඉතින් එතකොට තමන්ගේ කය දිහා මේ විදිහට බලන්න බලන්න එයාට පුළුවන් අනුන්ගේ කයත් දිහාත් මේ විදිහටම බලන්න. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සේ විහෙරති, බහිද්දා වා කායේ කායනුපස්සේ විහෙරති. එයාට පුළුවන් මේ ඇතුලේ තමන්ගේ කියලා ගත්ත ශරීරේ මේ කොටස් වලට අවධානය යොමු කරමින් කාලය ගත කරනවා. ටික වෙලාවක් භාවනා කරනවා. ඊට පස්සේ ඕනනම් දැන් අපිට අපේ හිතේ රාගය පහළුනේ යම්කිසි කෙනෙක් දිහා නම්, එයාගේ ශරීරයේ දිහා නම් එතෙන්ටත් අවධානය යොමු කළා. අපිට පුළුවන් එයාගේ තියෙන මේ විදිහමයි මෙන්න මේ අර අනුමාන ඥානයකින් අපිට ඒ දිහත් බලන්න පුළුවන්. එතකොට අපි අර සුභයි කියලා ගත්ත ශරීරය, ලස්සනයි කියලා ගත්ත ශරීරය, ප්‍රියමනාපයි කියලා ගත්ත ශරීරය, ඔන්න දැන් අපිට පොඩ පොඩ තේරෙන්න පටන් ගන්නවා එහෙම එකක් නෑ. මෙතනත් තියෙන්නේ කොටස් ගොඩක්. මෙතනත් තියෙන්නේ පිළිකුල් සහගත කොටස් ගොඩක් කියලා ඔන්න තේරෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් දෙනවා. බුදුරජාණන් වහන්සේ දෙන උපමාව තමයි ගෝණියක් හරි මල්ලක් හරි තියෙනවා. මේ මල්ලේ කටවල් දෙකක් තියෙනවා. ඉදිරිපස කටක් තියෙනවා, පිටිපස කටක් තියෙනවා. මේ මේ මල්ලට එක එක જાතියේ ධාන්‍ය පුරවලා තියෙනවා. ඒකේ වී තියෙනවා, මෑ තියෙනවා, මුන් තියෙනවා, කව්පි තියෙනවා, කඩල තියෙනවා, ඇල්වී තියෙනවා. ඉතින් මේ විදිහට විවිධාකාර ධාන්‍ය මේ මල්ලට පුරවලා තියෙනවා. ඉතින් මේකේ මේ මල්ලේ දැන් ඔන්න එක කටක් වහලා ඊට පස්සේ අනිත් කට විවෘත කළා. ඇස් තියෙන මිනිස්සෙක් මේ ධාන්‍ය අහුරක් අතට ගන්නවා. අතට අරගෙන දැන් එයාට හඳුනා ගන්න පුළුවන්, ආ මේ තියෙන්නේ වී, මේ තියෙන්නේ මෑ, මේ තියෙන්නේ මුං, මේ තියෙන්නේ සහල් කියලා. මේ විදිහට වෙන්වෙන් වශයෙන් මේ මල්ලේ තියෙන විවිධ ධාන්‍ය වර්ග එයාට හඳුනා ගන්න පුළුවන්. මොකද එයාට ඇස් පේනවා, එයා ඒවා අඳුරනවා. ඉතින් එයාට දැන් මේ ධාන්‍ය අහුරක් ගත්තාම මේ ධාන්‍ය අහුරේ වී තියෙන බව එයාට තේරෙනවා. මේකේ මුං තියෙන බව තේරෙනවා. මේකේ මෑ තියෙන බව තේරෙනවා. මේකේ සහල් තියෙන බව තේරෙනවා. මේකේ ඇල් තියෙන බව තේරෙනවා. මෙන්න මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ කියනවා මේ තමන්ගේ ශරීරයේ මේ කොටස් දිහා අවධානය යොමු කරමින් මේ කය දිහා ওই විදිහට බලන්න කියලා. දැන් පින්වත්නි, අපි මේ කය දිහා මෙහෙම බලන්නේ නැති වුනහම තමයි අපේ හිතේ රාගය පහළ වෙන්නේ. ඒ වගේමයි අපේ හිතේ මාන්නය පහළ වෙන්නේ. මොකද අපි හිතන් ඉන්නවා මම හරි ලස්සනයි, මම හරි හැඩහුරුකම් තියෙනවා, මම හරි සුරූපී, මම හරි ශක්තිමත්, මම හරි උසයි, මොනවා හරි විදිහට අපේ අපිට ආරෝපණය කරගෙන ඉතින් අපේ හිතේ ලොකු අහංකාරකමකුත් තියෙනවා. අන්නේ අහංකාරකම්, මාන්නකාරකම් ඒවත් දුර වෙලා යනවා මේ කයේ මොනවද ඇත්ත වශයෙන්ම තියෙන්නේ කියලා තේරුම් ගන්නකොට. ඒ නිසා බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මේ අහංකාරකම, මාන්නකාරකම දුර වෙන්නත් මේ කර්මස්ථානේ ඉතාම වටිනවා. ඒ වගේම යම් අවස්ථාවකදී මේ කය නිසා හෝ අනුන්ගේ කයක් නිසා හෝ හිතේ ලොකු රාගයක් පහළලා තියෙනවනම් අන්නේ රාගය දුරු කරගන්නත් මේ කර්මස්ථානේ ඉතාම වටිනවා. දැන් මම මේ කර්මස්ථානේ හඳුන්ලා දෙනකොට මතක් කළා මේක හරියට නිකන් බෙහෙතක් වගේ කියලා. දැන් මේ පිංගුතුන් දන්නවා බෙහෙතක් පාවිච්චි කරද්දී ඒකේ මාත්‍රාව දැනගන්න ඕනේ. උදේට අපි තුමු ඔන්න යම්කිසි මාත්‍රාවක් නියම කරනවා. සමහරවිට ඉතින් දවල්ටත් යම් මාත්‍රාවක් නියම කරනවා, රාත්‍රියටත් යම් මාත්‍රාවක් නියම කරනවා. ඉතින් අපි දන්නවා يعني ඒ මාත්‍රාව ඉක්ම වුවොත් ඒක බෙහෙතෙන්ම යම් යම් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ කර්මස්ථානයත් අපි ප්‍රයෝජනෙයි සලකලා මාත්‍රාව සලකලා පාවිච්චි කළ යුතුයි. මේක ඕනවට වඩා පාවිච්චි කරන්නත් සුදුසු නෑ. ඉතින් ඇයි එහෙම කියන්නේ? බුදුරජාන් වහන්සේගේ කාලයේදීම, බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ සිට කාලයේදීම මේ කර්මස්ථානය භික්ෂුන් වහන්සේලාට දුන්නහම තේ එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් මේකම දැන් වඩනවා. කාලයක් තිස්සේ මේ කය දිහා දිගටම අසුභයක් වශයෙන්, පිළිකුලක් වශයෙන්ම වඩනවා. ඉතින් මෙහෙම වඩන්න වඩන්න මේ කය නිතරම දැන් හරිම පිළිකුල් සහගත ආකාරයෙන්ම ඒ අයට වැටහෙනවා. ඉතින් මේ නිසා ඒ භික්ෂුන් වහන්සේලා දැන් ඔන්න සීමාව ඉක්මවලා යනවා, මාත්‍රාව ඉක්මවලා යනවා. ඉක්මවලා ගිහිල්ලා දැන් මේ කය එපා වෙනවා. මේ කය ගැන ලොකු ද්වේෂයක් පහළ වෙනවා. මේ කයෙන් නිදහස් වෙන්න දැන් කල්පනා කරනවා. අන්තිමට මොකද කරන්නේ? සිය දිවි නසා ගන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ ඇවිල්ලා ඊට පස්සේ ආනන්ද සාමින් වහන්සේගෙන් අහලා බලනවා. බුදුරජාන් වහන්සේ ඒ කාල පරිච්ඡේදී යම් කිසි විවේකයකට මේ වඩිනවා. ඊට පස්සේ නැවත පැමිණියාට පස්සේ ආනන්ද සාමින් වහන්සේගෙන් අහනවා, මොකද මේ හිටපු භික්ෂුන් වහන්සේලා අඩු වෙලා මේ විහාරස්ථානවල සේනාසනවල මොකද දැන් මේ භික්ෂුන් වහන්සේලා අඩු? එතකොට ඉතින් ආනන්ද සාමින් වහන්සේ කාරණාව සැලකනවා. එතකොට ඉතින් බුදුරජාන් වහන්සේ ආනාපාන සතිය එහෙම දේශනා කළා. අර භික්ෂුන් වහන්සේලාගේ ඒ හිත නැවතත් මධ්‍යස්ත කරනවා. ජීවත් වෙන භික්ෂුන් වහන්සේලාගේ හිත නැවතත් මධ්‍යස්ත කරනවා. මේ කර්මස්ථානයක් ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ ක්‍රමානුකූලව, අවස්ථානුකූලව ප්‍රයෝජනය සලකලා මාත්‍රාව දැනගෙන අපි වැඩිය යුතුයි. ඒ මිසක් මේ අසුභ කර්මස්ථානයේ වඩන්න ගිහිල්ලා අපිට අපේ කය ගැන ද්වේෂයක් පහළ වෙනවා නම්, අපිට සිය දිවි නසා ගන්න හිතෙනවා නම්, ඒ කියන්නේ ඉතින් අපි පාර වරද්දගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි ප්‍රමාණය දැනගෙන නැහැ. ඒ කියන්නේ අපි මාත්‍රාව දැනගෙන නැහැ. දැන් එතකොට කොහොමද අපි මාත්‍රාව දැනගන්නේ? ඒ තමයි අපේ හිතම අපි පටන් ගන්න වෙලාවේ අපේ හිතේ හොඳටම රාගයක් උත්සන්න වෙලා තියෙනවා. ඔඩු දුවන රාගයක් තියෙනවා. හැබැයි දැන් ඔන්න අපි මේ කර්මස්ථානේ වඩන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව අර පහවෙ මේ පහල වෙලා තිබිච්ච රාගය උත්සන්න වෙලා තිබිච්ච රාගය ඔන්න දැන් පොඩ පොඩ අඩු වේගෙන යනවා. අඩු වේගෙන ගිහිල්ලා යම් අවස්ථාවකදී අපිට තේරෙනවා ඔන්න ආයෙත් හිත මධ්‍යස්ත වුණා. දැන් රාගයක් ඇත්තෙත් නැහැ. ද්වේෂයක් ඇත්තෙත් නැහැ. ඔන්න දැන් ආන්න දැන් මැද්දට ආවා. ඔන්න ඔතෙන්දි මේ කර්මස්ථානේ නවත්තන්න අවශ්‍යයි. ඊට වඩා වඩන්න අවශ්‍ය නැහැ. මොකද මෙතනින් බලාපොරොත්තු වෙන්නේ නැවතත් හිත මධ්‍යස්ත කර ගැනීම. එහෙම නැතුව මේ කයට ද්වේෂයක් ඇති කරගන්න නෙමෙයි මේ කර්මස්ථානය තියෙන්නේ. අර පහළ වෙච්ච රාගය දුරු කරගන්න. ඊට පස්සේ තමයි අන්න මධ්‍යස්ත බවක් ඇති වෙන්නේ. මතක ඇති අපි දැන් මුලින්ම කතා කළා අර සතිපට්ඨානය වඩනකොට අපේ හිතේ තියෙන්න ඕනේ විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා කොටසක්. ඒ තමයි මේ ලෝකේ කිසිවක් සම්බන්ධයෙන් අධික ලෝභයක්, අධික රාගයක්, අධික ඇල්මක් තියෙනවනම් අන්න ඒක දුරු කළා. ඒ වගේමයි මේ ලෝකේ දෙයක් සම්බන්ධයෙන් ද්වේෂයක් තියෙනවනම් අන්න ඒකත් දුරු කළා. අන්න ඒ බඳු පසුබිමක තමයි සතිපට්ඨානය වඩන්න පහසු. එතකොට මේ මූල කර්මස්ථානයක් අපි ආනාපාන සතිය, ධාතු මනසිකාරය, ඔය වගේ අර බොහොම සූක්ෂම කර්මස්ථානයක් වඩද්දී එතකොට අන්න ඒ බඳු මධ්‍යස්ත භාවය, උපේක්ෂා සහගත බව අපේ හිතේ තියෙනවා නම් ඒක ඉතාම වටිනවා. ඉතින් එතකොට අන්නේ මට්ටමට තමයි අපි මේ අසුභ කර්මස්ථානයේ හරහා නැත්නම් මේ පිළිකුල් කමඨාන හරහා අපේ හිත ගන්න තියෙන්නේ. ඒ කියන්නේ යම් වෙලාවක අපේ හිත රාගයෙන් හොද වැඩිලා තියෙනවා, රාගයෙන් ඉල්පිලා තියෙනවා, රාගයෙන් රෝගාතුර වෙලා තියෙනවා, රාගයෙන් දැවෙනවා. එතකොට අර කියන කාරණා ටික ඉෂ්ට වෙලා නැහැ. එහෙමනම් අන්න අපේ හිත මැද්දට ගන්න වෙනවා. අන්නේ මැද්දට ගැනීම සඳහා රාගය දුරු කරන්න අවශ්‍යයි. රාගය දුරු කරන්න තමයි අපි අර විදිහට අසුභ කර්මස්ථානයක් වඩන්නේ. එතකොට ඔන්න ආයෙත් හිත මැද්‍යස්ත වුණා. දැන් ඔන්න මොලේ පෑදුණා. ආයෙත් හිත මැද්දට ආවා. මැද්‍යස්ත වුණා. ඊට පස්සේ ඔන්නම් ආනාපාන සතියක් වඩන්න පුළුවන්, පිම්මීම හැකිලිම කර්මස්ථානයක් වඩන්න පුළුවන්, ධාතු කර්මස්ථානයක් වඩන්න පුළුවන්. මේ විදිහට අපිට මේ කර්මස්ථානයේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. දැන් තවත් කාරණාවක් තමයි මේ කර්මස්ථානය දිගට වඩනකොට අර හිතේ රාගය අල්ලා හිටින්නේ නැහැ. මොකද අපිට තේරෙනවා දැන් මේක රාගය දුරු කරන හැටි. එතකොට සාමාන්‍යයෙන් අපි හිතාගෙන හිටියට මේ කය බොහොම ලස්සනයි සුබයි කියලා ඉතින් මේ කය අනිත් පැත්ත හැරෙව්වොත් ඒ කියන්නේ කන පිට හැරෙව්වොත් ඇතුළ පිටතට ගත්තොත් පිටත ඇතුළටද ගත්තොත් ඒක ගාථාවක එහෙම සඳහන් වෙනවා අපේ අපිව වදපු අම්මවත් අපි ගාව ඉන්න එකක් නැහැ එච්චරට දුර්ගන්ධයි කියලා. ඉතින් ඒකත් ඕනනම් අපිට පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් සුමේධා කියන තෙරණින් වහන්සේ හරිම ලස්සන ගාථාවකින් මේ කතාව කියනවා. ඇස් ලහන් කරනවා සුමේධා තේරී ගාථාවල යෝන විනිබ්බුජිත්වා අභ්‍යන්තර බාහිරං කෛරා ගන්ධස්ස අසහමාන සකයි මාතා jigucchey කියලා ගාතාවක් එනවා. ඒ කියන්නේ යම්ස කෙනෙකුට පුළුවන් වුණොත් මේ කයේ ඇතුළ පිටතට දාලා පිටත ඇතුළටද ගන්න. ඒ කියන්නේ හරියට නිකන් අපි අර ඇඳුමක් කන පිට හරවනවා වගේ දෙයක් මේ කයට කරන්න පුළුවන් නම් ඇය සඳහන් කරනවා ගන්ධස්ස අසහමාන මේ විසිරෙන ගඳ නිසා දුර්ගන්ධය නිසා සකයි මාතා jigucchey මේ අපේම අම්මා වුණත් ළඟ ඉන්න එකක් නැහැ ඇය පවා මේක පිළිකුල් කරાવી කියලා සඳහන් කරනවා. ඒ නිසා අපි මේ කය ගැන යම් නිවැරදි අවබෝධයක් යථාබෝධයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ කර්මස්ථානය තවත් පැත්තකින් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ තමයි මේ කයේ තියෙන ඝන සංඥාව ටිකක් දුරු කරගන්න. දැන් අපි දන්නවා අපි මේ කය එකක් කියලා සැලකුවාම මේක gediya pitin ගත්තාම තමයි මේකට ලුඟාවක් ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් අපිට මේ ගැන ලොකු ඇල්මක් තියෙනවා, ලොකු ආත්ම දෘෂ්ටියක් තියෙනවා, මමෙක් ඉන්නවා, මාන්නයක් තියෙනවා. ඉතින් මේ වගේ කෙලෙස් ගොඩක් තියෙනවා. මොකද අපි මේක ඝන සංඥාවෙන් අරගෙන. අපි මේක තනි ඒකකයක් වශයෙන් අරගෙන. නමුත් යම් කෙනෙක් මේ අසුභය වෙනුවට නිකන් මේකේ කොටස්ය තියෙන්නේ කියලා ඒ මුහුණුවරකින්, ඒ බඳු දෘෂ්ටි කෝණයකින් මේ කය දිහා කොටස් වශයෙන් බලනවා. කෙස්, ලොම්, නිය, දත්, සම්, මාසුන් නහර ඇට ඇට මිදුළු මේ ආදී වශයෙන් ඒ ඒ තියෙන කොටස් වලට අවධානය යොමු කරමින් ටික වෙලාවක් කාලය ගත කරනවා. ඉතින් එතකොට අර පිළිකුල් ආකාරයෙන්ම නෙමෙයි අපි දකින්නේ, හැබැයි කොටස් ආකාරයෙන්. අපි තුම අපි රූප සටහන් වල ඒ කොටස් දැකලා තියෙනවා. එහෙම නැත්නම් යම් කිසි චිත්‍රපටයක අපි ඒ කොටස් දැකලා තියෙනවා. යම් කිසි අධ්‍යාපනික සංගරාවක අපි මේ කොටස් හොඳට දැකලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? අපේම කයට අවධානය යොමු කරමින් ඒ ඒ තැන්වල මේ කොටස් පිහිටා තියෙන ආකාරය අපි අර දැනගත්ත කොටස් මීට කලින් දැකලා තියෙන ඒ රූප සටහනුත් අනුසාරයෙන් අපි හොඳට සිහියට නගා ගන්නවා. එතකොට ඔන්න කෙස් තියෙන බව, ලොම්, මස්, නහර, ඇට ඇට මිදුළු, අකුගඩු. ඉතින් මේ දේ ඔන්න කොටස් වශයෙන් ඔන්න අපිට වැටහෙනවා. එතකොට මේ කොටස් වශයෙන් වැටහෙන්න මොකද වෙන්නේ? අර අපේ තිබිච්ච උග්‍ර ඝන සංඥාව දැන් දුර වෙලා යනවා. දැන් අපිට තේරෙනවා මේ කය සකස් වෙලා තියෙන්නේ කොටස් රැසක එකතුවෙන්. උපමාවකින් කියනවා නම් අපි හිතමු අපි වාහනයක් ගන්නවා. දැන් වාහනයක් ගත්තාම දැන් අපි හිතමු ඔන්න අපිට gedara මේ හොඳ දැකුම් කළු බොහොම ප්‍රියමනාප වාහනයක් තියෙනවා. ඉතින් අපි හැමෝම ඉතින් ඒකට හරි කැමතියි. ඒකේ නැගලා කොහේ හරි විනෝද චාරිකාවක් යන්න හරි කැමති. මොකද මේ වාහනේ ඉතින් අපේ. ඉතින් ඒකට බොහොම යම් කිසි වාණිජ නමක් තියෙනවා. ඒකේ අපි ඔය කියන බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා. ඉතින් ඔය වගේ ඉතින් විවිධාකාර විදිහට අපි ඔයවට වටිනකම් දීලා ඒකට ඇලිලා ඒක ගැන මාන්නිකුත් ඇති කරගෙන තමයි අපි ඉන්නේ. නමුත් අපි ඕක කෑලි කෑලි වලට වෙන් කරලා ගත්තොත් ඔන්න අපි ඒකේ රෝද හතර ගලවනවා. ඒකේ තියෙන සුඛානම ගලවනවා, එන්ජිම ගලවනවා. අනිකුත් මේ සකස් කරලා තියෙන මේ වටේ තියෙන අංගෝපාංග පැත්තකින් තියෙනවා, ආසන පැත්තකින් තියෙනවා. ඉතින් මේ විදිහට මේ කොටස් ටික ඔක්කොම පැත්තකින් තිබ්බොත් විසිරෝලා දැම්මොත් අපිට තේරෙනවා දැන් මෙතන අර වාහනය නැහැ. මේ කාර් එකක් නැහැ, වෑන් එකක් නැහැ. මෙතන තියෙන්නේ කොටස් ගොඩක්. මේ කොටස් ගොඩ යම්කිසි ආකාරයකට එකතු කරාම මේ ටික ඔක්කොම එකට සම්බන්ධ කරාම අන්න අපි ඒකට නමක් දෙනවා කාර් එක කියලා. අපි ඒකට නමක් දෙනවා බස් එක කියලා. අපි ඒකට නමක් දෙනවා වෑන් එක කියලා. ඉතින් මේ විදිහට අපිට තේරෙනවා මෙතන ඇත්ත වශයෙන්ම කාර් එකක් නැහැ. ඇත්ත වශයෙන්ම වාහනයක් නැහැ. හැබැයි ඇත්ත වශයෙන් තියෙන්නේ කොටස් ගොඩක්. ඉතින් මෙන්න මේ න්‍යායම, මෙන්න මේ ධර්මතාවම අපිට යොදන්න පුළුවන් අපේ මේ කයට. මේ කයත් අපි එකක් වශයෙන් ගත්තාම තමයි හුඟක් අපේ හිතේ ප්‍රශ්න ඇති වෙන්නේ. හුඟක් අපේ හිතේ කෙලෙස් ඇති වෙන්නේ. නමුත් අපිට තේරෙනවා නම් මේ කයත් සකස් වෙලා තියෙන්නේ කොටස් ගොඩක් එකතු වෙලා, කෑලි කෑලි එකතු වෙලා මූට්ටු කරලා තමයි මේකත් තියෙන්නේ. ඉතින් මේ කොටස් ගොඩ වෙන්වෙන් වශයෙන් දකින්න දකින්න අපේ හිතේ තියෙන ඒ ඝන සංඥාව දුර වෙලා යනවා. ඒ වෙනුවට රාසි සංඥාවක් අපේ හිතේ හට ගන්නවා. එතකොට දැන් අනුන්ගේ කය අධ්‍යා වුණත් අපිට මේ විදිහට බලන්න පුළුවන් නම් එතකොට පුළුවන් අපිට තේරුම් ගන්න මේ අනුන්ගේ තනි කයක් නැහැ. මෙතන තියෙන්නේ කොටස් ගොඩක එකතුවක්. අර වාහනයක කොටස් එකතු කරාට පස්සේ නමක් දෙනවා වගේ අපිත් මේ නමක් දීලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම නම් මෙතන ස්ත්‍රියක් නැහැ. ඇත්ත වශයෙන්ම නම් මෙතන පුරුෂයෙක් නැහැ. ඇත්ත වශයෙන්ම නම් මෙතන තියෙන්නේ කෑලි ගොඩක එකතුවක්, කොටස් ගොඩක එකතුවක් කියලා අන්න අපිට මේ කර්මස්ථානය තවත් වෙනස් ආකාරයෙන් උත් වඩන්න පුළුවන්. එතකොට අන්න අපේ හිතේ ඝන සංඥාවත් ටික ටික දුර වෙලා යනවා. දැන් අපි හිතමු යම්සි කෙනෙක් මේ කර්මස්ථානය වඩනකොට දැන් එයාගේ මුලින් ඔන්න අපි හිතමු එයාගේ හිතේ රාගයක් තිබුණ හින්දා මෙයා අසුභ කර්මස්ථානය ගත්තා. දැන් එයා ක්‍රමානුකූලව අවධානය යොමු කරමින් දැන් ඒ ඒ කොටස් හඳුනා ගනිමින් ඒ තැන් වලට අවධානය යොමු කරමින් දැන් කාලය ගත කරනවා. දැන් මෙහෙම වඩනකොට එයාගේ රාගයත් දුර වෙලා ගියා, හිතත් මධ්‍යස්ත වුණා. හැබැයි දැන් හොඳට කයටම හිත ආවා. මොකද දැන් එළිය තිබිච්ච හිත අර එළියට ගිහිල්ලා රාගයෙන් රත් වෙලා තිබිච්ච හිත මේ කර්මස්ථානයේ වඩනකොට ක්‍රමානුකූලව කයට එන්න පටන් ගත්තා. පොඩ පොඩ කයටම දැන් පැමිණුණා. දැන් කයේම සමාධිමත් වුණා. කයේම හිත සමාධිමත් වුණහම දැන් මේ කර්මස්ථානයේ අභිබවා ඊට වඩා සියුම්ව දැන් මේ කය වැටෙන්න පුළුවන්. දැන් මේ කයේ දැනෙන විවිධාකාර සියුම් කම්පන ස්වභාවයන් මේ යෝගාවචරයට වැටහෙනවා. මේ කයේ තියෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව යාට දැන් වැටහෙනවා. ඊළඟට මේ කයේ සිද්ධ වෙන පිම්බීම් හැකිලීම් ස්වභාවයන් දැන් එයාට වැටහෙනවා. පුංචි පුංචි වේදනා ස්වභාවයන් මෙයාට වැටහෙනවා. පුංචි පුංචි චලන ස්වභාවයන් දැන් මෙයාට වැටහෙනවා. අන්න මේ කර්මස්ථානේ දැන් දොර විවෘත කරනවා ඊට වඩා සියුම් කර්මස්ථානයකට යන්න. එතකොට දැන් මෙයාට අසුභයක් වඩන්න අවශ්‍ය නැහැ. දැන් එයාට පුළුවන් මාරු වෙන්න ඕනනම් ආනාපාන සතියට. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම කර්මස්ථානයට. එහෙමත් නැත්නම් ධාතු කර්මස්ථානයට එයාට මාරු වෙන්න පුළුවන්. දැන් අන්න ඍජුවම අපි හිතමු ධාතු කර්මස්ථානයේ මෙතනදි ගත්තොත් දැන් එයාගේ හිත දැන් මෙතන තද ගති වලට, රළු ගති වලට, උණුසුම් ගති වලට, සිසිල් ගති වලට, චලන ස්වභාවයන්ට, කම්පන වෙන ස්වභාවයන්ට, මේ කයේම දැන් මේ තියෙන විවිධාකාර ඒ ධාතු ලක්ෂණ, විවිධාකාර ඒ චලන ස්වභාවයන් දැන් එයාට වැටහෙන්න ගන්නවා. අපි හිතමු දැන් එයා ඒකක් තවදුරට බලාගෙන ඉන්නකොට එයාට තේරෙනවා මේ හැම එකකම ඇතිවීමක් තියෙනවා, හට ගැනීමක් තියෙනවා, අවසන් වීමක් තියෙනවා. පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. එතකොට අන්න අපිට තේරුම් ගන්න පුළුවන් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අපි අර පටන් ගත්තේ අසුභ කර්මස්ථානයකින් බොහොම සම්මුති මට්ටමකින් ඉඳලා. හැබැයි ටික ටික අපි මේ සම්මුති මට්ටම බැහැර වෙලා ඒ සම්මුති මට්ටම නිසාම ආපු රාගයෙන් හිත නිදහස් කරගෙන ඊට වඩා ගැඹුරු සියුම් දර්ශනයකට, ඊට වඩා ගැඹුරු සියුම් අවබෝධයකට දැන් ඔන්න පොඩ පොඩපත් වෙනවා. එතකොට මේ කය දැන් ඍජුවම දැනෙනවා. කයේ ස්වභාවය දැන් අපිට තමා වශයෙන්ම දැනෙනවා. ඒක දැනගනිමින්, දැකගනිමින් වාසය කරනකොට ඔන්න අපිට තේරෙනවා මේ කයේ පහළ වෙන මේ සියුම් ලක්ෂණ සියල්ලම ඇති වෙනවා, සියල්ලම නැති වෙනවා. මොහොතක් පාසා මේ එක එක සියුම් සියුම් ලක්ෂණයක් ඇතිවීම ස්වභාවයකින් යුක්තයි, හටගැනීම ස්වභාවයකින් යුක්තයි, ඒ වගේම නැතිවීම ස්වභාවයකින් නැත්නම් වැය වෙන ස්වභාවයකින් යුක්තයි. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, කායස්මින් විහෙරති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ විදිහට කෙනෙක් ක්‍රමානුකූලව දැන් මේ කර්මස්ථාන හොඳට වඩමින් කාලය ගත කරනවා නම් අන්න එයාට තේරෙනවා අර අපේ මීට කලින් දේශනාවල්දීත් මතක් කරපු මෙතන තියෙන්නේ හුදෙක් කයක් පමණයි. මෙතන තියෙන්නේ කෙනෙක් නෙමෙයි, පුජ්‍යලයක් නෙමෙයි, මමෙක් නෙමෙයි. මේ කයේ තියෙන්නේ හුදු කොටස් ගොඩක් පමණයි. නැත්තම් ඊටත් සියුම් එහාට ගියාම ධාතු ටිකක් පමණයි. දැන් එතකොට මේ විදිහට කෙනෙක් වඩන්න වඩන්න අන්න එදාට තේරෙනවා මෙතන කයක් තියෙනවා, මෙන්න මේ කය මන් තවදුරටත් පරිහරණය කරනවා මේ සිහිය දියුණු කරගන්න, මේ ප්‍රඥාව දියුණු කරගන්න, මේ ඇත්ත ඇති සැටිය තව තව වටහා ගන්න, මේ යථාභූත ඥාන දර්ශනය මගේ හිතේ තව තව දියුණු කරගන්න අන්න යා මේ කය පාවිච්චි කරනවා. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදිත. දැන් මේ කර්මස්ථානවල තියෙන ප්‍රබලත්වය නිසාම දැන් මේ කය ගැන මුලින් තිබිච්ච ඇල්ම ක්‍රමානුකූලව දුර වෙලා යනවා. ඒ මුලින් තිබිච්ච අහංකාරකම්, මාන්නාකාරකම් ඒවත් ඔන්න දැන් දුර වෙලා යනවා. හිත මධ්‍යස්ත වෙනවා. කය විනිවිද දකිනවා. මේකේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය පවා දැන් වැටහෙනවා. මෙතන මේ වැටහීම හරහා දැන් මෙයා අවබෝධය මත ඇතිවෙච්ච කලකිරීමක් පහළ වෙනවා. ඒක ඇවිල්ලා ද්වේෂයක් නෙමෙයි, ඒක ඇවිල්ලා මේක අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ කියන අවබෝධයක්. මේක ග්‍රහණය කරගෙන ඉඳලා, උපාදාන කරගෙන ඉඳලා, ආසාවෙන් අල්ලබදාගෙන ඉඳලා තේරුමක් නැහැ කියන අවබෝධය. ඒක පහළ වුණා නම් අන්න දැන් මේ හිත මේක අතහැරලා දාන්න පුළුවන්. අතහැරලා දාලා වෙන ලෝකෙ කිසිවකුත් උපාදාන නොකර ඉන්න පුළුවන්කමක් ඇති වුණොත් අන්න අපිට තවත් විපස්සනා ඥානයක් මේ කර්මස්ථාන හරහා අවදි කරගන්න පුළුවන්. ඒතර ලෝයේ කිසිවක් උපාදාන නොකර ලෝකයේ කිසිවක් ඇසුරු කරන්නේ නැතිව බොහොම ස්වාධීන වෙච්ච හිතක. බොහොම මධ්‍යස්ත වෙච්ච හිතක්. සියල්ලෙන් නිදහස් වෙච්ච හිතක්. කිසිවක් අල්ල බදාගත්තේ නැති හිතක්. කිසිවක් සමග පැටලිච්ච නැති හිතක්. අන්න එයාට පවත්වන්න ටික කාලයකට හෝ ඔන්න පුළුවන් වෙනවා. ත්‍යායක තේරුම් ගන්නවා. දැන් මේ හිත මුලින් නම් රාගයෙන් බොහෝම බැටකමින් තිබුණේ, ද්වේෂයෙන් බැටකමින් තිබුණේ, මෝහයෙන් මුලා වෙමින් තිබුණේ. ඔන්න මට කෙටි කාලයකට හෝ මේ රාග ද්වේෂ මෝහ වලින් තොර චිත්තක්ෂණයක් අත්දකින්න හම්බ වෙනවා. චිත්ත මට්ටමක් අත්දකින්න හම්බුණා. බැරිද මට මේ නිකෙලස් භාවය, මෙන්න මේ නිදහස් භාවය තවදුරටත් ප්‍රගුණ කරන්න, තවදුරටත් පවත්වන්න? අන්න එයා ඒ නිසා දැන් සීලයක් ආරක්ෂා කරනවා. දැන් කය වචනේ හික්මවා ගන්න තවදුරටත් ඉන්න උත්සාහන්ත වෙනවා. මොකද එයාට තේරෙනවා මේ බඳු පිරිසුදු සිතක් පවත්වන්න නම් මේ හිත ද්වේෂයෙන් කුපිත කළා හරියන්නේ නැහැ. මේ හිත රාගයෙන් මුලා කළා හරියන්නේ නැහැ. මේ සිත මෝහයෙන් මුලා කරගෙන හරියන්නේ නැහැ. ඒකට යම් කිසි අනුග්‍රහයක් මම සීලයෙන් ලබා දිය යුතුයි. ඒ නිසා යා සීල අනුග්‍රහයක් ලැබලා දෙනවා. සීල අනුග්‍රහිතයක් ලැබලා දෙනවා. කය වචනය හික්මවාගෙන ජීවත් වෙන්න යා උත්සාහන්ත වෙනවා. ඊළඟට යා ආජීවයේ පාරිශුද්ධියක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ නරක දේවල් කරන්නේ නැතුව, තමන්ටත් අනුන්ටත් අයහපතක් වෙන දේවල් කරන්නේ නැතුව බොහෝම පිරිසුදු ජීවිතයක් ගත කරන්න යා උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි හිතේ ඌමනා කරන සමාධියක් යා දිනු කරනවා. හිතේ පැහැදිලි බව දැන් යාට වටිනවා මේ අනිකුත් දේවල් වලට වඩා. දැන් මේ හිතේ තියෙන අවබෝධය, හිතේ තියෙන පැහැදිලි බව, ඒ සතිමත් බව, සමාහිත බව, බොහොම වටිනා දේවල් බව මේ යෝගාවචරය තේරුම් ගන්නවා. ඒ නිසා අවශ්‍ය වෙලාවට ඒ සමාධියෙන් අනුග්‍රහයක් කරනවා, සමතේකින් අනුග්‍රහයක් කරනවා. ඒ වගේමයි තව තව ප්‍රඥාව දිනු කරනවා. මොකද ප්‍රඥාව නැති නිසා තමයි අපි විවිධාකාර දේවල් තාමත් ග්‍රහණය කරන්නේ. විවිධාකාර දේවල් නැවත නැවත උපාදාන කරන්නේ තාමත් මේ හිතේ කාමාශ්‍රවයක් තියෙන නිසා, භවආශ්‍රවයක් තියෙන නිසා, අවිජ්ජාශ්‍රවයක් තියෙන නිසා. ඉතින් මේ කාරණා ගැඹුරෙන් වැටහෙන්න වැටහෙන්න මේ යෝගාවචරයා අර සීල සමාධි ප්‍රඥාවන් තව තව ප්‍රගුණ කරන්න උත්සාහන්ත වෙනවා. එතකොට සීලය සමාධියට ප්‍රයෝජනවත් වෙනවා, උපකාර කරනවා. සමාධිය ප්‍රඥාවට උපකාර කරනවා. නැවතත් ප්‍රඥාව සීලයට උපකාර කරනවා. සීලය ප්‍රඥාවට උපකාර කරනවා. මේ ආදී වශයෙන් මේ සීල සමාධි ප්‍රඥාවන් කියන මේ ත්‍රිශික්ෂාවන් එකිනෙකට උපකාර කරමින්, එකිනෙකට අනුග්‍රහ කරමින් මේ යෝගාවචරයා දැන් ඔන්න ආරෂ්ඨාංග මාර්ගයක් වඩනවා. ඉතින් එතකොට අපිට මේ අනුව තේරුම් ගන්න පුළුවන් මේ සතිපට්ඨානෙදිත් යම්කිසි යෝගාවචරයෙකුට තමන්ගේ හිතේ මේ පහළ වෙච්ච යම්කිසි රාගයක්, මාන්නයක්, අහංකාරකමක් පවත්වා ගනිමින් ඒකෙන් කෙලස් බරිත වෙන්නේ නැතුව ඒවා හිතින් අයින් කරගෙන, හිත මධ්‍යස්ත කරගෙන ඊටත් වඩා සියුම් කර්මස්ථාන වලට යොමු වෙලා තව තව හිතේ ප්‍රඥාව දියුණු කරගෙන අරහෂ්ඨායක මාර්ගයේ වඩන්න මගක් මේ සතිපට්ඨානේ හරහාත් සකස් වෙන බව අපිට ඉතින් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අපිත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අද දවසේත් මේ ධර්මදේශනාව තුලින් අපි වඩන භාවනාවට යම්කිසි මඟ පෙන්වීමක්, යම්සි ධෛර්ය වීමක් ඇති කරගෙන අපේ ගුණ ජීවිතේ වඩා ගන්න, අපේ කර්මස්ථාන දියුණු කර ගන්න, අපේ යෝගාවචර ජීවිතය සාර්ථක කර ගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාවන සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ අද එතකොට අපි අවසන් කරේ පටික්කුල මනසිකාර පබ්බය. ඉතින් මේ කර්මස්ථානයේ සම්බන්ධයෙන් හෝ එහෙමත් නැත්නම් වෙනත් මේ කතා කරපු සතිපට්ඨාන කොටස් සම්බන්ධයෙන් හෝ මේ පින්වතුන්ට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම්, ගැටළු සහගත තැනක් තියෙනවා නම් ඒක අහන්න දැන් අවස්ථාව ගන්න පුළුවන්.
මනෝද්‍ය අසල්සිමක් කර තිබෙනවා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මනෝද්‍ය මයික් එක අන්මියුට් කරන්න පුළුවන්. අතැසවීමක් කර තිබෙනවා මනෝද්‍ය කියලා කියන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
මං හිතන්නේ ආගේ මොකක් හරි තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා, වෙනත් කෙනෙකුට ඕනනම් අවධානය යොමු කරන්න පුළුවන්.
ලකීට අවස්ථාව තිබෙනවා.
ඔකේ අන්න.
මම හිතන්නේ මගේ අත්දැකීමක් ගැන මේ පරිපාලනය භාවනාව ගැන. මම 2014 විතර ඉස්සල්ලානේ මම අමාරුවෙන් නිවාසික වැඩසටහනක් අවස්ථාව ලබා ගත්තා. විශේෂ කාලෙකින් පල්ලිය ගමේ පන්සලේ මම දැන් නැත්නම් ඉස්කෝලේ ඔය අයියෙන් මේ ලවුඩ් ස්පීකර් එක සිංදු යනවා මොනවක්වත් කරගන්න බෑ. මම දැන් අනිත් යෝගාවචර කොම භවනා කරද්දී මට සමාවෙන්න මට නම් මුලම අමාරු නම් පස්සක් මං කරන්න නැද්ද පස්සේ මම කරේ මේ අර මම පැත්තේ පිටේ ළඟ මේ මේ කර මේ නීදුර කෝඩේ ඇටසකිල ඉවර තියෙනවා. ඉතින් මම කරේ නඩු පැතුරේ ඉස්සරහට යනකොට ඇටසකිල උඩට මේ විතර ගන්නවා. අපෝ වෙනකොට ඒක එම් මම කරන පස්ස ටිකක් කළා ගියාම මේ කොම අර සින්දු මොනවද කියත් අර ජීවිත ඒක වැඩි තවත් ටිකක් තමයි නේද ලුකු ස්වාමීන් වහන්සේ කියන සින්දු කියනවා මොන දැන් අපි මුතරම කැටියක් ගන්නවා නේද ඉතින් දේවල් නෙවෙයිකින් බෙගේ රූපනේ දේ සින්දු වචනවා
හැබැයි
මට පතේ යාත් කරන මේ ලුකු ස්වාමීන් වහන්සේ අහන්නේ ඔබට මුතුමට මේ ඇක්සකුල හිත ගියාම සම්පූර්ණ කොම දැසන්නේ බ්ලන්ඩ් වෙනවා පෙක්ෂා ගියට ගිය පස්සේ මම තාමත් ඒක පාවිච්චි කරන විදිහට ලියන සැකිනම් දැන් වැඩිම ඉස්කබලේ ඇසල් ඇස්වල තියෙන කුහරේ මේ ජොයින්ට් මේ අකු ගඩු දත් එක්කම දත් එක වෙනකොට කොහොමද අර මේ විචේව කාමයේ විච අකුසල ධම්මේ තියෙන අර ජලගේ ජානන් දෙහිම ඉවෙන වෙනවා ඉතින් මම මුටත් දැන ඔබ වහන්සේට කියන්නේ ඉතින් මේ ඊට පස්සේ තමයි සබත් කළා බාත් හිත අර ගොහත් කිව්වා නේද බාත් හිත ටිකස්න වෙලාවත් මම ඔබ
කටක්
කර කරන්නේ
හරි මන්ට තැම්පත් වෙනවා අපම අපේ මොහරි පෙරවන් සර්ණයි මම නම් ප්‍රකාශයක් විතරයි ස්වාමීන් වහන්සේ හොඳයි 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 පෙරවන් සර්ණයි. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි මතක් කළා වගේ මේ කර්මස්ථානය පටන් ගත්තාම සමහරවට ඔය අටික් කර්මස්ථානයකට උනත් මේක ගිහිල්ලා උදව් කරන්න පුළුවන්. ඒ නිසා මේ විවිධ පැතිවලට මේක යොමු කරන්න පුළුවන්. එක්කෝ අර ඇට සැකිල්ලකට උනත් දැන් අපි තුමා පටන් ගත්තේ කෙස් ඩොම්නිය දත් සම් කියලා. හැබැයි පස්සේ මේක වඩ아가ගෙන යනකොට ගිහිල්ලා මේ ඇට සැකිල්ල විතරක් සමහරට හොඳට මේ තමන්ගේ හිතට අරමුණු වෙමින් එහෙමත් මතුවෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේකේ මේ ධාතුන් හොඳට මතුවෙමින් ධාතු ලක්ෂණ මතුවෙමින් ඒවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේකේ තියෙන සියුම් සියුම් වේදනා ස්වභාවයන් ඒවා ප්‍රකට වෙන්නත් පුළුවන්. ආනාපානය ප්‍රකට වෙන්නත් පුළුවන්. පිම්මීම හැකලීම ප්‍රකට වෙන්නත් පුළුවන්. ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්නත් පුළුවන්. ඒ නිසා අර කර්මස්ථානයකට නැත්නම් සියුම් කර්මස්ථානයකට යොමු වීම පිණිස මේ බඳු කර්මස්ථානයක් නිකන් අර මූලික මේ වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හැරුණකොට මේ මහත්තයා කිව්වා වගේ අර අපේ හිත යම් කෙසේ ලස්සන අරමුණකට හොඳයි කියලා අපි සලකන සුභයි කියලා කියන අරමුණකට යන්නේක වළක්වගෙන අපේම කයේ පවත්ව ගන්න මෙබඳු කර්මස්ථානයක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි.
හොඳයි,
තෙරුවන් සරණයි.
බන්දු ජීව කියලා කෙනෙක් අතේස වීමක් කර තිබෙනවා ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්, තෙරුවන් සරණයි.
මම දැන් අවුරුදු දෙකක වගේ ඉඳලා මේ සතිපට්ඨානෙ වඩනවා දිගටම.
ඔව්.
එතකොට මම දැන් ඉන්නේ මේ වගේ බොහොම ඒ කියන්නේ සිත කොහෙවත් යන්නේ නැති මේ මොහොතේ සතිය තියෙන තත්ත්වයකට තරමට මම දැන් දිනු වෙලා තියෙනවා.
ඔව්.
නමුත් අර ඔබ වහන්සේ කිව්වා වගේ දැන් මට මෙහෙම ගැටලුවක් ආවා මේ මාත්‍රාව වැඩිවීමක්ද කියලා. දැන් අපි මුලින්ම අර කායානුපස්සනාව වඩනකොට කය සම්පූර්ණ අර ඇතුළෙන් දැනෙන්නේ නිකන් කම්පන මස්පිඩු පෙරළි ඒ වගේ ගති රළුවට තමයි මුලින් දැනුනේ. දැන් ඒව නොදැනෙන තරමට දැන් ඒක කිසිම මේකක් නෑ. ඒවා දැනෙන්නේ නැද්ද මොකොත් ඒ කියන්නේ මොනවා හරි දැක්කත් ඒක ගැනවත් කිසිම දෙයක් නැතුව සිත කොහෙද යන්නේ පණිනවද කියන එක ගැන තමයි දැන් විමසලිමත් ඉන්නේ. එහෙම බොහෝ විට කිසිම දෙයකට පණින්නේ
නැහැ. හරි.
පැන්නොත් පණින බව එළම දැනෙනවා.
හොඳයි.
එතකොට මොනවා හරි දෙයකට දැන් නිින්ද ඉන්නකොට මොනවා හරි දෙයකට සිත දුහන්න යනවනම් හිතන්න යනවනම් අර කයේ මුල් කාලයේදී දැනෙන විදිහට නිකන් රළුවට දැනෙන්න හදලා එහෙම නැතුව ආපහු නිකන් අතහැරලා දාලා හිටියොත් කිසි ප්‍රශ්නයක් නැහැ.
හරි.
ඒක අර කය කායානුපස්සනාවේ ඒ ගැන වැඩිපුර අර මාත්‍රාව වැඩිපුර ගැනීමක්ද ඒක කියන එක ගැන පොඩි සැකයක් තියෙනවා. මින් එහාට මොන වගේ දෙයක්ද කළ යුත්තේ? දැන් මම බොහෝ විට සතිය පිළිබඳව දැන් අර ඔබ වහන්සේ කිව්වා වගේ දත් මදිනකොට සම්පූර්ණ සතිය තියෙනවා කියන දේවල් දැන් අර මම බලන්නේ දැන් අපි ගුරුසුව හරවනවනේ. ඒවා අපි දැන් નિરાයාසයෙන්ම වෙන දේවල්නේ.
ඔව්.
එතකොට ඒ බලන් ඉන්නේ මොන අවස්ථාවේද මේ හරවන සංඥාවක් එන්නේ? නමුත් ඒක අපිට ඇත්තටම එහෙම අල්ලගන්න බෑ. මොකද ඒක නිකන් අර පුරුද්දක් හැටියට ඒක වෙනවා.
නමුත්
අය ගැටෙන විදිහ, ඒවා ඔක්කොම දත්වල විදුරු මහේ ගැටෙන විදිහ ඒවා තේරෙනවා. මොකද සම්පූර්ණ කාර්යෙම හොඳම සතියෙන්, ඒ කියන්නේ හැම දෙයක්ම බොහෝ විට සතියෙන් කරනවා.
හරි.
එතකොට තව කවුරු හරි එක්ක කතා බහ කරනකොට, සාකච්ඡාවක් කරනකොට අර සාමාන්‍ය සතිය නැති බවක් තමයි දැනෙන්නේ. එතකොට ඔය කියන ස්වභාවය දිගටම පවත්ව ගන්න නම් ඇත්තටම ඉතින් තේරෙනවා හොඳට මේ රාජකාරී කරන ඒවා අතාරින්න ඕන. ඒ කියන්නේ තියෙන සිතේ පැහැදිලිකම ඒ බව දිගටම පවත්ව ගන්න. නමුත් ඉතින් කිසි බාධාවක් නැහැ. අවශ්‍ය විදිහට බොහොම නිරවුල්ව ඉන්න බොහෝ ඇත්තටම දැන් අනාගත හෝ අතීත කරුණු ඔස්සේ උදකලාවේ ඉන්නවා නම් කිසි විටක යන්නේ නැහැ. තනියම කරන වැඩ කටයුතු බොහොම සතිමත්ව ඒ අවස්ථාවේ ඒ විදිහට සතිමත්වම වෙනවා.
ඇත්තම
කිසිම දෙයකට පණින්නේ නැහැ. මේ මොහොත තමයි. එතකොට මම ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන දැන් මම මේ තත්ත්වෙන් තව ඉදිරියට මොන වගේ දෙයක් කළ යුතුද? අර මම මාත්‍රාව වැඩිවීමක්
එහෙම මොනවද තියෙනවා නිවැරදි කරගන්න උපදෙස්. හොඳයි. ඇත්තටම මාත්‍රා වැඩි වීම කියන එකෙන් මම අදහස් කළේ විශේෂයෙන්ම දැන් අර අපිට අසුභ කර්මස්ථානේ ඕන්ට වඩා වැඩිවෙද්දී එහෙම අපේ හිත යන්න පුළුවන් මේ කය නිකන් බොහොම ද්වේෂ සහගතව බලන කය ගැන ලොකු කලකිරීමක් ඇති වෙච්ච මේ නිකන් අර සිය දිනසා ගන්න හිතන මට්ටමට යන්න පුළුවන්. ඒක වැරදි. ඒක තමයි එදා අර භික්ෂුන් වහන්සේලාට වෙලා තියෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වුණේ අර රාග රත් වෙච්ච හිත දැන් මධ්‍යස්ත කර ගැනීම එක පරමාර්ථයක්. ඒතකොට මධ්‍යස්ත වුණාට පස්සේ අපිට අර පිළිකුල් විදිහට බලන්නේ නැතුව ඕනනම් මේක කොටස් ආකාරයෙන් බලන්න පුළුවන්. ඕනනම් මේක තව සියුම් ආකාරයෙන් දකින්න පුළුවන්. එතකොට අපි ඇත්තටම පිළිකුල් භාවනාවක් නෙමෙයි වඩන්නේ. මොකද මේ පිළිකුල් භාවනාවක ගන්න තියෙන ප්‍රයෝජනේ අපි ගත්තා. ඒ තමයි හිතේ තිබිච්ච රාගය දුරු කර ගැනීම, මාන්නකාරකම දුරු කර ගැනීම. ඊට පස්සේ මධ්‍යස්ත වුණාට පස්සේ අපිට පුළුවන් ඒක ධාතු කර්මස්ථානයක් පැත්තට නැත්නම් ආනාපාන සතියක් ඔය වගේ අර සියුම් පැත්තකට දියුණු කරගන්න පුළුවන්. එතකොට ඒ එතනින් වැඩෙන්නේ බොහොම සියුම් ධහම. පරමාර්ථ මට්ටමකින් වැඩෙන ධහමක් තමයි එතකොට සිද්ධ වෙන්නේ. එතන තමයි අර සමුදය ධම්මානුපස්සීවා, වාය ධම්මානුපස්සීවා අන්නේ බඳු මට්ටමක් අපිට හඳුනගන්න පහසු. එතකොට දැන් මහත්යයට කය දිහා අවධානය යොමු කරගෙන ඉන්නකොට ওই විදිහට මේ කයේ කම්පන චංචල ස්වභාවයන් හොඳට වැඩෙනවා නම් තේරෙනවා නම් ඒවා පොඩ්ඩක් ඒවා හට ගන්න ආකාරය, දුර වෙලා යන ආකාරය, නැත්නම් මේ කියන්නේ නැති වෙලා යන ආකාරය, යන ආකාරය ඒවා දකිමින් වාසය කරන්න. ඒක සමාහයට කරනවද?
ඔව්, මේ தත්ත්වය දැන් ඇත්තටම සමනය වෙලා තියෙනවා.
ඒ කියන්නේ
ඒක ගැන බලන් ඉඳලා දැන් ඕක ගැන බලන්න දෙයක් නැහැ කියන தත්ත්වයට ගිහිල්ලා.
හරි.
ඒ කියන්නේ
දැන්
කය ගැන ඇත්තටම වෙන දැනගන්න දෙයක් නැහැ. දැන් ඔබ වහන්සේ කිව්වා වගේ දැන් කයේ කොටස් හරි එහෙම බලන්න හිත අවධානය කරනවා නම් ඔය ගතිය රළුව දැනෙන ගතිය වැඩි වෙනවා.
වැඩි. අවශ්‍ය නැහැ දැන්. ඔව් ඒක තමයි. දැන් ඒ කියන්නේ අපි අර වගේ සමුදේ වය දෙයක් දැක්කට පස්සේ මේකේ තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා දැන් හිත අයින් වෙන ඔය දේ බලන එකකින්. ඒක තමයි මම අර අන්තිමට කොටසට කිව්වේ අර අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියලා දැන් අදත් අපි මතක් කරගත්තේ. ඒ කියන්නේ මේවා තියෙන යථා ස්වභාවයේ වැටුණා නම් හිතම මේවා අතහැරලා දානවා. මේවා එල්බගන්නේ නැතුව, මේවා ග්‍රහණය කරන්නේ නැතුව මේවා අතහැරලා දාලා හිත දැන් තනියෙන් ඉඳ පටන් ගන්නවා. හිතට හරි ලස් උමනාවක් තියෙන. දැන් මේ එකක්වත් ඕනේ නැහැ. මේ එකක්වත් ඇසුරු කරන්න අවශ්‍ය නැහැ. මේවා ඇසුරු කරන්න ගියාම හරි පීඩාවක් තියෙන්නේ, හරි බරක් තියෙන්නේ. ඒ වෙනුවට හිතම නිකන් එයාට නිකන් දූපතක් හදා ගන්නවා. එයාගෙම නිකන් තැනක් හදා ගන්නවා. මොකක්වත් හැම එතන නැහැ. මොකක්වත් ග්‍රහණය කරගෙන නැහැ. මොකක්වත් අරමුණක් එතන නැහැ. හැබැයි හරි නිදහස්.
අන්න
ඒ තැන තමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම ඉන්නේ. අර ඒකයි
අන්න රයිට්.
ඒකෙන් පණින්න යනවා නම්
මම දැනගන්න.
පණින්න වෙලාවෙම තේරෙනවා.
තේරෙනවා.
ඒක එතනින්ම එතකොට මම ඇත්තටම මානසිකාරයක් හැටියට හරි මම කරන්නේ පණිනවනම් ඒ පැන්නේ ඇයි මොකක්ද ඒකේ තියෙන ගුණය
කියන
එක ගැන තමයි අවධානය
යොමු කරන්නේ.
නිකම්ම බොඳ වෙලා
යනවා. යනවා. හරියටම හරි. මහත්ය කරන විදිහ හරියටම හරි. ඒ කියන්නේ අපි දැන් අපේ හිතට යන්න ඉඩ දෙන්න ඕනේ. මොකද දැන් අපි අර හදාගත්ත දූපතේ ඉඳලා ඒ සතිය තුළ සමාධිය තුළ ප්‍රඥාව තුළ අපි කටයුතු කිරීම තුළින් අපි හදාගත්ත ඒ නිෂ්කලංක භාවය තුළ ඉඳගෙන තමයි දැන් අපි කටයුතු කරන්නේ. හැබැයි දැන් අපි හිතට පොඩි නිදහසක් දෙන්න ඕනේ. මෙයා තාම කොහෙටද යන්නේ? තාම මොනවද මේ හිතේ තියෙන පරණ මේ මොනවාද ඒකට කියන්නේ පුරුදු අනුසය මොනවාද මේක තියෙන්නේ කියලා තේරුම් ගන්න නම් අපි දැන් යන්න නිදහසක් දෙන්න ඕනේ. එතකොට තමයි යන්නේ යා තාමත් අර පරණ මතකයන් ඔස්සේ ඔන්න පොඩ්ඩක් යනවා. අනාගත සැලසුම් ඔස්සේ යනවා. එතකොට ඔන්න අපි ආයෙ තේරුම් ගන්න. තේරුම් අරගෙන ආයෙ නිකන් අපිටම hina වෙලා ඔන්න අතහැරලා දානවා. ආයෙත් ඔන්න හිත නිදහස් වෙනවා. ආයෙත් ඔන්න යා යනවා. ආයෙත් ඉතින් තේරෙනවා. තේරුණා පස්සේ ඒකම ආයෙ බොඳ වෙලා යනවා. ආයෙත් ඔන්න හිත නිදහස් වෙනවා. ඕක නැවත නැවත කරන්න වෙනවා. සක්මනේදීත් ඔය දේම කරන්න. පරයන්කයක් කරනවා නම් ඒකෙදිත් ඔය දේම කරන්න. අර හිත කොහේ හරි ගිහිල්ලා මේ හේතු වෙනවද නැත්නම් ඕන්ට වඩා දෙඩිව මේ සමාධිමත් වෙනවද කියන එකත් පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ දැන් මෙතෙන්දී එක තැනකට හිත සමාධිමත් වීම කියන එක අවශ්‍ය නැහැ. මං හිතන මහත්තර තේරෙනවා ඇති. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි ආනාපාන සතිය වඩද්දී දැන් ආනාපානයේ හිත ඒකාග්‍ර කරනවානේ. ඒ බඳු දෙයක් දැන් මේ මට්ටමේදී අවශ්‍ය නැහැ.
ඔව් ආනාපාන සතියත් ඇත්තටම දැන් අපි සාමාන්‍ය මට්ටමේ ආනාපාන සතියටත් මට එහෙම කරන්න කියලා ගියෝතින් වෙන්නේ අර කයයි කම්පන ඒ ස්වභාවය ආයි
මතුවෙනවා. දැන් ඒකත් ඒකයි මම කිව්වේ. දැන් හිත අර තද බල විදිහට අරමුණක් තුල රිංගවලා තැම්පත් කළ තබා ගන්නවා කියන එක දැන් අවශ්‍ය නැහැ. ඒක සුදුසු නැහැ. ඒ වෙනුවට හිත නිදහස් කළ තබා ගැනීම තමයි දැන් අවශ්‍ය වෙන්නේ. පුළුවන් තමයි දැන් ඕකට ඕනනම් ධර්මයේ පැත්තෙන් කියන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කියනවා බොජ්ජංග දියුණු කරද්දී සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි. ඔය ආදී වශයෙන් මේ බොජ්ජංග ධර්ම හත ගැනම කියනවා. ඒ කියන්නේ දැන් අපි භාවනාවට නිකන් નિરાයාසයෙන් වෙන්න ඉඩ දෙනවා. අපි ඕන්ට වඩා බරපතල දෙයක් කරන්න යන්නේ. අපි යන්නේ දැන් විවේකීව. මේ විවේකයක් තමයි ඇසුරු කරන්නේ. හිතට විවේක වෙන්න ඉඩ දෙනවා පුළුවන් තරම්. හිතට කතන්දර ගොතන්න නොදී, ප්‍රපංච කරන්න ඉඩ නොදී, බොහොම නිකන් සැහැල්ලුවෙන්, සමාදාන සාමකාමීව, තැම්පත්ව, නිකලස්ව ඉන්න තමයි දැන් අපි පුළුවන් තරම් වාතාවරණය සකස් කරලා දෙන්නේ. විරාග නිසිතන් දේවල් දිහා බලන්නේ ඇල්මකින්, ග්‍රහණයකින්, උපාදානයකින් නෙමෙයි, නිකන් විරාගීව බලන්නේ. නිරෝධ නිසිතන් දේවල් වල ඕනනම් අතහැරියුම් පැත්තෙන් බලන්න. නිකන් මේ අවසන් වෙච්ච පැත්තෙන් බලන්න. කොස්සග්ග පරිණාමය අපිත් තාව තියෙන ඇටිටියුඩ් එක තමයි, අපේ හිතේ තියෙන ආකල්පය තමයි මේ කොයි දේ එනවා යනවා, කොයි දේ ආවත් අතහැරලා දානවා. හිතේ එතකොට ඉතුරු වෙන්නේ නිකන් නිදහසක් පමණයි.
ඔව් එහෙම තමයි සාමනා. ඇත්තටම ඒ කියන්නේ කිසි දෙයකට පණින් නැතුව ඔහේ ඉන්න තරමට තමයි කැමතිද?
කැමති. කමක් නැහැ. ඒක එතන තමයි කරන්න තියෙන්නේ. දැන් ඒ හිත තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අපි ඔය උපේක්ඛා සම්බොජ්ජංගය ගැන කියද්දී ඔය කාරණාව හොඳටම මතක කරනවා. ඒ කියන්නේ දැන් අපි අපේ හිතේ දියුණු කරගන්න හදන්නේ මේ කිසිවක් නොඅල්ලන, කිසිවක් ග්‍රහණය නොකරන, කිසිවක් කෙරෙහි තණ්හාවක් ඇති නොකරන තත්වෙනේ. ඒ තත්වේ පොඩ පොඩ හිතේ දියුණු වෙනකොට තමයි අනු උපේක්ෂා සම්බොජ්ජංගයක් ඇති වෙන්නේ. ඒක වෙන්නේ අකිරියෙන්. ඒක වෙන්නේ මුකුත් නොකිරීමෙන්. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මං කියන්නේ මේ දැන් ඒ තත්වයේ හිත තියෙනවා නම් මුකුත් කරන්න යන්න එපා. මොනවා හරි කරනවා කියන්නේ අපි සංස්කරණයක් තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් හිතට අපි මොනවා හරි කියමු අර කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා හිතුනොත් ඒ කියන්නේ සංස්කාරයක්. සංස්කාරයක් කරනවා කියන්නේ අපි ආයෙත් මේක පටලව ගන්නවා. ඒ වෙනුවට දැන් අපිට බලන්න තියෙන්නේ මේ හිත ගිහිලා කොහේ හරි හේතු වෙනවද? මොනවා හරි උපාදාන කරනවද? මොකක් හරි අරමුණක් මත පිහිටනවද? එහෙමනම් වැරදි. ඒ වෙනුවට මට කරන්න තියෙන්නේ පුළුවන් තරම් මෙයාව නිදහසේ තියන්න. කෙලස් වලින් තොරව තියන්න. උපාදාන වලින් තොරව තියන්න. හරි මේ බොහොම ඉඩකඩ සහිතව තියන්න. මොහොපත් ඇලෙන්නේ නැති වෙන්න තියාගෙන ඉන්න එක තමයි මගේ පැත්තෙන් කරන්න
තියෙන්නේ. හොඳයි. බොහොම පහදුලි
සෝමනා.
දැන් එහෙම කරන්න නම් ඇත්තටම ඉතින් දැන් මේ තත්ත්ව තියාගන්න නම් ඉතින් අර කිව්වා වගේ ඇත්තටම රස්සාව කරේ.
නෑ මන්නම් කියන්නේ නෑ ඒ එහෙමත් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔතෙන්දි කෙලස් තියෙන බව අපි හඳුනා ගන්න ඕනේනේ. ඉතින් ඔය தත්ත්වය අපිට පවත්ව ගන්න බැරි තාම කෙලස් තියෙන නිසා. ඒතර මේ කෙලස් අපි කියන්නේ අනුසය වශයෙන් තියෙද්දි මේක හදා ගන්න බෑ. අනුසය මට්ටමින් පැනලා උඩට එන්න ඕනේ. මේක අපි කියන්නේ පරිඋත්ථාන මට්ටම. ඒතර ඒ අනුසය කැළඹිලා එතනින් උඩට එන්න නම් අපි යම්කිසි කට්ටියක් එක්ක ඇසුරු කිරීමකුත් තියාගන්න ඕනේ. අනිත් අයත් එක්ක යම් ගැටීමකුත් තියාගන්න ඕනේ. ගැටීමක් කියන්නේ යම් ඇසුරක් තියාගන්න ඕනේ. එතකොට තමයි මේගොල්ලන්ගේ හැසිරීම නිසා, ඒගොල්ලෝ අපිට පිටුපෑම නිසා, අපිව නොසලකා හැරීම නිසා අපේ හිතේ පහළ වෙන ද්වේෂය, නැත්නම් යම්කිසි මේ මොකද්ද එපා වෙන ගති, ඔය වගේ নানা ප්‍රකාර කෙලෙස් දැන් අපේ මේ හරහා පහළ වෙනවනේ. එතකොට තමයි ඇත්තට මේ කෙලෙස් හඳුනා ගැනීම පහසු වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී අදහස් වෙන්නේ නැහැ මේ සියල්ල අතහැරලා මේ වනගත වෙන්න කියන එක. ඒ වෙනුවට අපිට යම් පමණකට අර මිනිස් ඇසුරක් අවශ්‍යයි. එතකොට තමයි අපේම තියෙන කෙලෙස් මේ ඇත්ත වශයෙන්ම හඳුනා ගන්න තියෙන්නේ. අපි ගාව හොඳ නිහතමානීත්වයක් තියෙනවා නම්, අවංකකමක් තියෙනවා නම්, හිතේ අර වමනා කරන පැහැදිලි බව අපි පවත්වනවා නම්, අන්න එතකොට මෙන්න මේ හිතේ රාගයක් පහළ වුණාම තේරෙනවා, ද්වේෂයක් පහළ වුණාම තේරෙනවා, මානක්කාරකමක් පහළ වුණාම තේරෙනවා. අන්න ඒ වගේ හිත ගැන බලබලා කැලස් හඳුනා ගනිමින් යන්නයි තියෙන්නේ.
ඔය හරි සමහරු දැන් වාහනේ එනවගෙන යනකොට වුණත් දැන් හිත පිට පනිනවා, පාර දේවල් දකින්න දේවල් වල පනිනේවා, දැන් කිසිම දෙයක් නෑ, සම්පූර්ණ අර නිදාසේ යනවා. දැන් මාකටකට ගිහිල්ලා බඩු ගන්න ගියත් අර ඉස්සර වගේ දකින්න දේවල් ඔස්සේ සිත යන ඒවා ඒවා මුකුත් නෑ. අර නිදාස් තැන ඉඳගෙන තමන්ගේ වැඩේ
කරගෙන
ඉන්න පුළුවන් තත්ත්වයට තියෙනවා.
හොඳයි. ඔක දියුණු කරන්න, දිකට දියුණු කරගෙන යන්න.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඉන්දිරා වීරසිංහ අතැසවීමක් කර තිබෙනවා ඔබගේ පැනේ ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ දේශනා කරන විදිහට කායානුපස්සනාව අතසුවේ අපිට අපි ගැන රාගයක් ඒ කය ගැන රාගයක් ඉන්න නැත්තම් මානයක් තියෙනවා. නමුත් අපි තුල අපේ කය ගැන ද්වේෂයක් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මම කලුයි. නැත්තම් මම මගේ පුතා කලුයි. ඒක කියලා දැන් අපි භාවනාවට වාඩි වෙනකොට ඒ වගේ සිතුවිල්ලක් එන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ ඒක ද්වේෂයක් නේ මගේ මා ගැන හරි අවංකව හිතනකොට ඒ වගේ දේවල් අපි පොද තියෙනවා.
හරි. ඇත්තටම ඒ අපේ හිතේ තියෙන විවිධ සංඥා පොඩ පොඩ බැහැර වෙන්න ගන්නවා. චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව මට්ටමට එහෙම යනකොට අපි තේරුම් ගන්නවා මේ හිතේ ඔය දේවල් පුරවගෙන ඉන්නවා කියන එක හරීම මේ කරදරයක්නේ. يعني හිත වර්ණ ගැන්විලානේ එතකොට තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දේවල් මතක තියා ගන්නවා කියලා පොත්පත්වල තියෙන දේවල්, අපි දැකපු දේවල්, අහපු දේවල්, රස විඳපු දේවල් මේ විදිහට අපේ හිත පුරවලා තියෙන්නේ. ඒවා තමයි අපේ හිතේ නිතර නිතර දුවන්නේ. නමුත් අපි භාන භාවනාවක් වඩන්න ආනාපාන සතියක් වගේ කර්මස්ථානයක් තව තව දියුණු කරන්න හිත තව තව සියුම් වෙනවා, තැම්පත් වෙනවා, පිරිසුදු වෙනවා. එතකොට මේ සංඥාවලට අපි ප්‍රතික්‍රියා දක්වන ගතිය අඩු වෙනවා. දැන් සිතුවිලි එනවා, හැබැයි අපි ප්‍රතික්‍රියා කරන්න යන්න අතාරිනවා. ආයෙත් තව එකක් එනවා, ආයෙත් යන්න අතාරිනවා. ඒවට එතකොට අර ඒවැය තියෙන ප්‍රබල බව අඩු වෙන්න ගන්නවා. පස්සේ දැන් මේ හිත පිරිසුදු වෙනවා කියලා කියන්නේ සංඥා පොඩ පොඩ ඈතට යන්න ගන්නවා. ඒ කියන්නේ දැන් සිතුවිල්ලක් ආවට ඒක මත කතන්දරයක් ගොත ගොතා සංඥා බහුල කර කර හිත පුරවන්න හදන්නේ. ඒ වෙනුවට පොඩි සංඥාවක් මුලින් ආවා, ඒක හඳුනගත්තා, මේක සංඥාවක් කියලා තේරුම් අරගත්තා, දුරු කළා දැම්මා. දැන් එතකොට අර හිත කෙලසිච්ච ප්‍රමාණය අඩුයි. හිතන නිකන් අපි ගාව තිබුණා හිස්කොලයක්, සුදු පාට හිස්කොලයක් තිබුණා. ඒකට ඔන්න මොකක් හරි එකක් අපි උඩින් තිබ්බා. එතකොට අර හිස් බව නැති වුණා. ඒ පිරිසුදු බව නැති වුණා. ඉතින් අපි එතකොට තේරෙනවා මේක දැන් බරයි, මේක තිබිච්ච අර නිදහස නැහැ, මේක දැන් කරදරයි කියලා තේරෙනවා. ඉතින් ඒ වෙනුවට අරක අයින් කළා දානවා. ආයෙත් දැන් කොලේ පිරිසුදු බව තියෙනවා. ආයෙත් ඔන්න මොකක් හරි එකක් වැටෙනවා. ඉතින් අපි තේරුම් ගන්න දැන් මේක අර තිබිච්ච නිදහස නැති වුණා, දැන් මේක හරි බරයි කියලා තේරෙනවා. මේක දැන් හරි රළුයි කියලා තේරෙනවා. ඊට පස්සේ යන්නේ ඒ වැඩිච්ච එක ආයෙත් අයින් කළා දානවා. ඉතින් අන්න ඒ වගේ අර කල්නොත් මහත්තයෙක් මතක් කළා වගේ කියන අපි පුළුවන් තරම් ඒ කියන්නේ භාවනාව හරහා හිතේ පිරිසුදු බව ආරක්ෂා කරන ප්‍රතිපදාවකට දැන් ඊළඟට පිවිසෙනවා. එතකොට අන්න ඒ හරහා සංඥා අඩුවේවි සංඥාවන් කෙරෙහි විරාග වෙවි යන ගමනක් තමයි තියෙන්නේ. ඒක බුදුහාඳුර කියනවා අය සංඥා විරත්තස්ස න සම්ති ගන්ථා කියලා. ඒ කියන්නේ සංඥාවන් කෙරෙහි තියෙන්නේ විරක්ත භාවයක් නම් සංඥාවන් වල ගිහිල්ලා ඇලෙන්නේ පැටලෙන්නේ එහෙම නැතුව මේවා තේරුමක් නැහැ මේවා නිකන් හුදු මිරිඟුවක් කියලා තේරුම් ගත්ත අවබෝධයක් නම් තියෙන්නේ අන්‍යයාගේ හිතේ පැටලි සිද්ධ වෙන ප්‍රමාණය අඩුයි. හිත ගිහිල්ලා පැටලෙන ප්‍රමාණය අඩුයි. ඒ කාරණා මතක් කරනවා. ඒ නිසා මට නම් හිතෙනවා ඔතෙන්දී ඔය මට්ටම සතිපට්ඨානයේ වැඩිම හරහාම ක්‍රමානුකූලව දුර වෙලා යාවි. ඕනේ නම් ඉතින් හිතේ ද්වේෂය හුඟක් වැඩි නම් භාවනාව පටන් ගන්න කලින් ඉතින් ඕනනම් මෛත්‍රී භාවනාව වගේ දෙයක් කරලා පටන් ගන්න පුළුවන්. නැත්තම් සක්මනකට ගිහිල්ලා සක්මනත් ඊටාම හොඳයි. මොකද සක්මනේදී නිකන් අපි පොඩ්ඩක් අර අවට පරිසරයත් එක්ක එහෙම ඒකාබද්ධ වෙලා මේ සක්මන ගැන අවධානය යොමු කරමින් කටයුතු කරද්දී ඔය හිතේ පහළ වෙච්ච ඒ ද්වේෂ ප්‍රභාවයන් දුර වෙලා යන්න ගන්නවා. හිත ආයෙත් නිකන් තැම්පත් වෙනවා, මධ්‍යස්ත වෙනවා. ඉතින් ඒකත් නරක නෑ.
එහෙමයි සුව.
හොඳයි.
මනෝද්‍යා කියලා කෙනෙක් අත්දැසවීමක් කර තිබෙනවා ඔබගේ පැන ඉදිරිපත් කරන්න මනෝද්‍යා.
අස්සයි ස්වාමීන් වහන්සේ, මගේ ප්‍රශ්නේ තමයි දැන් ඒ කලින් අහපු ක්වෙස්චන් එකටම අදාළ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ එක්ස්ප්ලේන් කරපු දෙයට අදාළ ප්‍රශ්නයක්. මම භාවනා කර කර ඉන්නකොට මම කායानुපස්සනාව කරන්නේ, මම සිටින් මෙඩිටේෂන් කරන්නේ. ඒ කරනකොට මට දැන් මේ සතියේ මට තේරුම් ගියා මම භාවනා කර කර ඉන්නකොට මට දැනෙනවා මගේ හිත දැන් චුට්ට චුට්ට ස්ටිම් වෙනවා. මම ඒක එක්ස්ප්ලේන් කරන්නම්. මට දැනෙනවා ඒ කියන්නේ මගේ හිතේ මොනවා හරි අරමුණක් වගේ දෙයක් අල්ලගත්තොත් ඒකෙන් එතනින් එහාට එක එක දේවල් වලට යනවා කියන්නේ මට තේරෙන්න පටන් ගත්තා. දැන් සමහර දේවල් වලට මම රියැක්ට් කරන්නේ වැඩක් නැහැ කියලා මට දැන් එතෙන්ට මම දැන් ඇවිල්ලා ඉන්නේ.
හරි.
දැන් මගේ ප්‍රශ්නේ තමයි දැන් ස්වාමීන් වහන්සේ කෝයි කායानुපස්සනාව කරගෙන යන ගමන් මේවත් හෙමින් අයින් වෙයි කියලා. මගේ ප්‍රශ්නේ දැන් මට දැන් තේරෙනවා දැන් මට මගේ කයේ තියෙන ස්වභාවයන් එක එක දේවල් මට සියුම්වට ගොඩාක් සියුම්වට ඒ කියන්නේ පටන් ගන්න වෙලාව නවතින වෙලාව ඒවා දැනෙන්නේ නැති වුණාට දැන් මට මගේ හිත චුට්ට චුට්ට දැනෙනවා දැන් හිතේ මොකද්ද වෙන්නේ කියලා.
හොඳයි.
දැන් මම මගේ ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මම දැන් මේ මෙහෙම කරන් යනකොට මට දැන් කයේ තියෙන දේවල් සිුම් වෙනවා දැනෙන්නේ හිතේ සිුම් වෙනවා. මම දිගටම මගේ භාවනාව කරගෙන යන්නද
නැතු ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැන් අපි කායानुපස්සනාව වඩ아가ගෙන යනකොට ඒකේ දියුණුවත් එක්ක අනිවාර්යෙන් දැන් හිත ගැන දැනෙන්න ගන්නවා අපිට. ඒක මේ භාවනාවේ ලක්ෂණයක්. ඒ නිසා ඔබ කිසිම වැරද්දක් නෙමෙයි. ඒ කියන්නේ දැන් කියන්නේ හිත කෙලින්ම බලන්න පුළුවන් නම් ඒ හිතට එන දේවල් වලට අහු වෙන්නේ නැත්තම් ඒවා ඒ ආකාරයෙන් දැනගන්න පුළුවන් නම් නිවැරදි. කිසි වැරද්දක් නැහැ.
ඉතුරු ටික තමයි ඒ ප්‍රශ්නේ. මම දැන් කායानुපස්සනාව කරගෙන යනකොට මට එක එක අමුතු දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඊයේ මම ඉන්නකොට මට එකපාරට ඇහි කොනකින් එක එකපාරට ලොකු එළියක් වගේ ආවා. මම ඒ මොකද්ද කියලා බලන්න යනකොට ඒක නැති වෙනවා.
ඊපස්සේ
ආයි හඳුරු. ඊට පස්සේ මම දැන් භාවනා කරගෙන ඉන්නකොට මට එක එක ගඳවල් එනවා. සමහර වෙලාවට සමානවට සුවඳවල් එනවා. සමහර වෙලාවට මට එනවා නිකන් පින්තූර, නිකන් කවුරුරි ගෑනු කෙනෙක්ගේ පින්තූරයක් මොකක් හරි. ඊපස්සේ මම කලින් නම් හිතෙන් අල්ල ගන්න යනවා මේ කවුද දන්නේ නැහැ මං ගියාක් නේද දන්නේ කියලා. හැබැයි දැන් මගේ හිත දැන් මට කියනවා දැන් ඒව බොරු, දැන් සමහරට ඔක මේ මායාවක් වෙන්නේ නැති කියලා. දැන් මම කොහොමද ඒකට රෙස්පොන්ඩ් කරන්න? මොකද මගේ භාවනාව හරියට කැඩෙනවා. විශේෂයෙන් අර ගඳවල් වෙන එක හරිම ස්ට්‍රොග්. ඒක මට හිතට ගන්න බැහැ.
හරි. දැන් ඒක තමයි. දැන් අපේ හිත සියුම් වෙන්න දැන් අපේ ඉන්ද්‍රියයන් බොහොම ෂාප් වෙන්න ගන්නවා. දඩ තියුණු වෙන්න ගන්නවා. එතකොට අනිත් අයට නොදැනෙන ගඳ සුවඳ අපිට දැනෙන්න පුළුවන්. ඒ නිසා ඕකේ ඉතින් වාසිත තියෙනවා වාසිත තියෙනවා. ඉතින් උතෙන්දී අපි ටිකක් ඉවසීමෙන් යන්න ඕනේ. අනිත් එක තමයි අර ගෑනු රූප පේනවා එක එක අයගේ රූප පේනවා කියද්දී නම් තනිකර ඒ කියන්නේ අපි ඒව ඔස්සේ ගියොත් අහු වෙනවා. මේක තනිකරම මිරිඟුවක්. මේක තනිකරම මායාවක් කියලා තේරුම් අරගෙන දැන් බුදුරජාන් වහන්සේ ඒ කාරණාව ඍජුව මෙහෙම ප්‍රකාශ කරනවා. මරීචි කූපමා සංඥා. සංඥාවන් හරියට මහන්නේ මිරිඟුවක් වගේ. දැන් අපි මිරිඟුව කියන එක දැක්කහම අපි හිතන්නේ වතුර කියලානේ. නමුත් ඇත්ත වශයෙන් එතන වතුර නැහැ. නමුත් වතුර වගේ පේනවා. අන්න ඒ වගේ තමයි. දැන් අපි S2 පියාගෙන ඉන්නේ. හැබැයි ඔන්න ගෑනු රූපයක් පේනවා. හැබැයි එතන ඇත්ත වශයෙන්ම මේ ඇයිල මනසෙන් හදලා දීපු හුදු සංඥාවක් පමණයි. එතන තියෙන හුදු මිරිඟුවක් පමණයි. කියලා අපි ඒක තේරුම් අරගෙන ඒක නිකන් අත්හැරලා දාන්න තියෙන්නේ. ඒ වෙනුවට කයටම හිත ගන්නයි තියෙන්නේ. ඒ නිසා ඒ සංඥායනයක එක පැත්තකින් කියන තමන් අපේ භාවනාවේ යම්කිසි සියුම් භාවයක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ දැන් අපේ හිත පොඩ පොඩ සියුම් වෙලා සූක්ෂම වෙලා යනකොට තමයි අර විඥාණයට බැස ගන්න තැනක් නැති නිසා යා ඇතුලේ තියෙන සංඥා මතු කරලා දෙනවා. ඉතින් ඒක එකාතකින් අපේ භාවනාවේ සියුම් බවක් පෙන්눔 කරනවා. හැබැයි ඔතෙන්දී ඒ එන සංඥා වලට අහු වුණොත් අපි පරදිනවා. ඒ වෙනුවට අපිට තේින්නේ මේ සංඥා කොයි තරම් විචිත්‍ර වුණත් කොයි තරම් වටිනවා කියලා තේරුණත් ඒවා එහෙම්ම අතහැරලා දාන්න. මේවා ගැන හොයන්න යන්න එපා. මේ ආච්චිද අම්මද අරව මේව මොකක්වත් හිතන්න යන්න එපා. එහෙම්ම හුදු මායාවන් පමණයි. හුදු සංඥාවන් පමණයි. ඒවා අතහැරලා දාලා නැවතත් කයට ගන්න කය එතකොට ඒ කියන්නේ ඒ වගේ තැන්වලදී කයට ගන්න එක පහසුයි. මොකද කය නිකන් තියෙනවානේ මේ වර්තමානයේ තියෙනවානේ. එතකොට කයට ගන්න එක පහසුයි. දැන් ඔහොම කරන්න හිත තව තව පිරිසුදු වෙනවා. අනිත් පැත්තෙන් හිත පිරිසුදු වෙන්න ගන්නවා. මොකද අපි අර සංඥා වලට තනත් දුන්නේ නැති නිසා සංඥා ඉක්මනට බැහැර වෙනවා. හිතේ තියෙන ඒ පිරිසුදු පරිසරය ආරක්ෂා වෙනවා.
පොර ස්වාමීන් වහන්සේ ඒ වගේ දේවල් ආවම මම ඒවා හැමමම තියන්න දීලා ඒක පස්සේ යන්නේ නැතුව ඒකට හැමමම ඇවිල්ලා නැති වෙන්න දීලා මම මගේ පාඩිය මගේ භාවනාව කරගෙන ගියම හරි.
අන්න හරි. ඔව්. අනිත් එක තමයි මෙතනදී අර කිව්වා මේ ආලෝකයක් වගේ එකක් ආවා කියලා. එතන සමහර විට ඒක සමාධිය හරහා එන එකක් වෙන්න පුළුවන්. ඒක වුණත් මුලදී බලන්න ගියොත් ඒක නැති වෙලා යනවා. ඒ නිසා එතෙන්දී ඒක බලන්න යන්න එපා. ඒ වෙනුවට කරගෙන යන ආනාපාන සතියෙම දිගට වඩන්න. ඒ ආනාපාන සතියේ සමාධිය වර්ධනය වෙන්න අර වගේ ආලෝකයක් වගේ දෙයක් පහළ වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නැහැ.
ඒකම මට දැනෙනවා දැන් ඒ අම්මගේ ඇඟ ඇතුලින් හරි මොන හරි ස්මෙල්ස් ඒ වගේ ඉන්න දේවල් වලට විරුද්ධව මට දැන් තේරෙන පටන් ගන්නවා අපේ දැන් බාහිර ලෝකේ අපේ සමහර දේවල් නුත් ගැටෙන්න යන දේවල් නුත් වැඩකට නැති දේවල් ඒවට ගැටිලා වැඩක් නැහැ කියලා.
අනහරි.
ඒක මම ඒ විදිහට භාවනා මොකද මම ඒක හරිද ඒ මට හිතන දේ නැත්තම් ඒ මොකක් හරි කලකිරීමක් හරි මොකක් හරිද නැත්තම් මට හිතන එක හරියට කියලා.
අනිවාර්යයෙන්ම දැන් ඒකනේ සාමාන්‍යයෙන් කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගාව හුඟක් කොකු තියෙනවා. ඒ කොකු දිගහැරෙන්න ගන්නවා මේ පස්සේ යනකොට. ඒවට තමයි සංයෝජන කියලා කියන්නේ. සංයෝජන වලට කියන තව නමක් තමයි සංයෝජන හැකිලි. නැත්තම් සංයෝජන කොකු. දැන් ඔය සංයෝජන කොකු අපි ගාව තියෙන තාක් අනිත් අය දාන කොකු වලට අපි අහු වෙනවා. අපි ගිහලා කොක්කක් දා ගන්නවා. ඉතින් දැන් පස්සේ අනිත් අය කකු දැම්මට අපි කකු දාන්න යන්නේ නැහැ. අපේ කකු දිගහැරෙන්න පටන් ගන්නවා. දිගහැරෙච්ච නිසා නිකන් අර ඉඳි කට්ටක් දාලා මාළු බාන්න යනවා වගේ වැඩක්. දැන් ඉතින් අහුවෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් අපේ හිත කියන්නේ ඒ බාහිර දේවල් කියන්නේ අවශ්‍ය දෙයක් Taman වෙතට පැමිණි දෙයක් තියෙනවා නම් ඒක කරගෙන යනවා. ඒ මිසක් අනවශ්‍ය ආකාරයෙන් අපි අත දාන්න යන්නේ නැහැ.
අන්තිම ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මම දැන් ඔහොම භාවනා කරගෙන ඉන්නකොට එක වෙලාවක් එනවා නිකන් ඇඟට පුදුම සනීපයක් දැනෙනවා මම හිතන්නේ ඇගේ නෙමේ සනීපේ තියෙන්නේ මට හිතෙන්නේ හිතේ ඊට පස්සේ මට දැනෙම නැතුව නිින්ද යනවා ඒක හරි ප්‍රශ්නයක් ඊට පස්සේ දවසේ නැගිටිනකොට තමයි මම දන්නේ මට නිින්ද ගිහිල්ලා කියලා මම දන්නේ ඒක භාවනාවට ප්‍රශ්නයක්ද නැත්නම් ඒ කොටසත් මොකක්ද කියලා.
ඔව් ඔතෙන්දී ටිකක් සක්මන දිනු කරන්න. ඒ කියන්නේ දැන් ඒ නිින්ද යන්නේ තාම ඒ මනසේ ඇති වෙන ඒ සියුම් භාවය තුල අවදියෙන් ඉන්න තරම් තාම සතිය දිනු නැහැ. ඒ නිසා ඒක තව දිනු කරලා ගන්න පුළුවන් සක්මනේදී. සක්මනේදී පුළුවන් තරම් ඒ දැනෙන සියුම් ලක්ෂණ වලට අවධානය යොමු කරමින් මේ තව සම්පජඤ්ඤයේ පැත්ත දිනු කරන්න උත්සාහන්ත වෙන්න. එතකොට අපේ හිතේ අවදිමත් ගතිය වැඩෙන්න ගන්නවා. එතකොට ඒ අවදිමත් භාවය ප්‍රයෝජනවත් වෙනවා. අර වගේ හිත සියුම් වෙනකොටත් අවදියෙන් ඉන්න. නැත්නම් අර සියුම් වෙනකොට අපේ සතිය ඒ පමනකට තියුණු නැත්නම් අපි දන්නේ නැතුව නිින්දට වැටෙනවා.
ඒ කොටස මම ඇත්තටම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කියන්නේ කොහොමද ඒක ඒ කොටස කරන්නේ කියලා මට පොඩ්ඩක්.
ඒ කියන්නේ සක්මනද?
ඔව්, ඒ කියන්නේ මනස සියුම් වෙනකොට කොහොමද මගේ භාවනාව දිගටම කරගෙන යන්නේ? සක්මනේ ඒ කොටස මම දන්නේ නැහැ.
නෑ, ඒ කියන්නේ සක්මන් භාවනාව ගැන දැන් අහලවත් නැද්ද?
අහලා
තියෙනවා, කරන්නේ නැහැ. හරි. දැන් සක්මන් භාවනාවේදී තමන් හොයා ගන්න ඕනේ මොකක් හරි මන්තිරුවක්. අපි හිතමු තමන්ගේ ගෙදර තියෙනවා නම් එළියේ පොඩ්ඩක් නියම් පේවුමන්ට් එකක් වගේ එකක් තියෙනවා නම්, එහෙම නැත්නම් අපි හිතමු පොඩි තීරුවක් තියෙනවා නම් අඩි 20ක 30ක විතර වගේ එහාටයි මෙහාටයි සක්මන් කරන්න, ඒක තමයි හොඳම. ඒකේ වැලි පොඩ්ඩක් උද්දා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. එහෙම නැත්නම් ලනු පැදුරක් හොයාගෙන තමන්ගේ ගෙදර තියෙන පේමන්ට් එක හරි කොරිඩෝ එක හරි දාලා හදා ගන්න පුළුවන් නම් ඒකත් ඉතාම හොඳයි. එතකොට අපි කරන්නේ අපි හිතමු ලනු පැදුරට යනවා. ඊට පස්සේ මේ කොනේ ඉඳන් එහා කොනට පොඩ්ඩක් නිකන් විනාඩි 5ක් විතර මොකක්වත් ගැන හිතන්නේ නැතුව එහාට මෙහාට නිකන් සක්මන් කරනවා. එතකොට තමයි අන්න අපේ හිත හොඳ මේ අපේ කය හොඳට නම්‍යශීලී වෙලා, කර්මන්නේ වෙලා, ඇලිමෙලි කඳුරු වෙලා ඔන්න හුරු වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ දැන් ඒ යන අතරේ දැන් හිමීට බලනවා, වම් පාදය පොළවේ ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙන තැනට අපේ අවධානය යොමු කරනවා. ආයෙත් ඔන්න දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා, ස්පර්ශ වෙන තැනට අවධානය යොමු කරනවා. ආයෙත් වම් පාදයේ ස්පර්ශ වෙනවා, එතනට අවධානය යොමු කරනවා. දැන් පුළුවන් තරම් මේ ඒ කයේ දැනෙන දේවල් වලට, විශේෂයෙන්ම යටිපතුලේ දැනෙන දේවල් වලට අවධානය යොමු කරමින් භාවනාව යෙදෙනවා. දැන් එතකොට ඇහෙන් කරන්නේ නිකම් පොඩි මග පෙන්වීමක් පමණයි. ඇහෙන් එක තැනකට ફોકસ කළා බොහොම තීව්‍ර විදිහට කිසි තැනක් බලන්න එපා. ඇහැ නිකම් ඔහේ ඉස්සරහා නිකන් අඩි 5ක් 6ක් ඉස්සරහා නිකන් බලාගෙන ඇහැ නිකන් අර ගයිඩ් කිරීමක් විතරයි කරන්නේ. පාදයේ ස්පර්ශයට තමයි අපේ අවධානය යොමු කරන්නේ. අත් දෙක පද්දන්නත් එපා. මුල් කාලේදී අත් දෙක පද්දන්න යන්නත් එපා. අත් දෙක ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි තියාගන්න. හරි සැහැල්ලුවෙන් සක්මන් කරන්න. ඒ වගේම કૃතිමව සක්මන් කරන්නත් එපා. Tamanට හුරු පුරුදු වේගයෙන්ම සක්මන් කරන්න. කරන එකම විශේෂත්වය තමයි පාදයේ ස්පර්ශයට අවධානය යොමු කරන එක. ඉතින් දැන් ඔය සක්මන් මේ පරයන්ක භාවනාවේ ඇවිල්ලා තියෙන தത്വයට අනුව මෙනෙහි කිරීමකින් තොරවම ඔය සක්මන කරන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් ඒ කටයුතු දිගට කරන්න. ඊට පස්සේ ඔන්න සක්මනේ කෙලවරට ගිහිල්ලා නතර වෙනවා. එක පාට හැරෙන්න නැතුව පොඩ්ඩක් හිට ගන්නවා. හිටගත්ත කයට හිත ගන්නවා. ඊට පස්සේ ආයෙත් හිමීට හැරෙනවා. ආයෙත් එක පාට ආරම්භ කරන්න නැතුව ආයෙත් පොඩ්ඩක් ඒ හිටගත්ත ඉරියව්වට හිත ගන්නවා. ඊට පස්සේ ඔන්න ආයෙත් ආපස්සට මේ සක්මනේ යෙදෙනවා. අර පාදයේ දැනෙන ස්පර්ශයන්ට හොඳට සියුම්ව අවධානය යොමු කරමින් ඒවා නැවත නැවත හඳුනා ගනිමින් දිගට මේ සක්මනේ යෙදෙන්න. හොඳයි.
වෙනත් ප්‍රශ්න තිබෙනවද? කීප දිනක අතේසවීම කර තිබුණා, දැන්නට නම් කවුරුත් අසෙතලිට කරලා නැහැ. පොඩි ලාන්තන අනායක්කාර ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. නිලන්ත කියලා කෙනෙක් අතේසවීමක් තිබෙනවා.
ඔව්, කියන්න.
අවසරයි ප්‍රශ්න මම අහන්නද?
හරි.
මම දැන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ භාවනාව ඉතාමත් ප්‍රයෝගික චක්ක ප්‍රේමී කරගෙන යන කෙනෙක්. ඒ මේ වසර දෙක ඇතුළත යම් කිසි ප්‍රමාණයක ආනාපාන සති භාවනාවේ දියුණුවක් ලැබලා තියෙනවා. මම මේ භාවනා කරන්න පටන් ගන්න කියන මට අදහසක් ආවේ. මම අවුරුදු 20 ගණන් කාලේ මම හිටියා උච්චාටක මේ ඉන්න කාල අතර කාලේ ඉඳ ඒ සීත දේශ නිසා මම මේ මත්පැන් පානයට සහ මේ දුම් පානයට යම් කිසි පුරුවීමක් ඒ පරිසරය තුළ මගේ ඇති වුණා. ඉතින් ඔය ලංකාවට ඊට පස්සේ ආවට පස්සේ ඒකින් දුම් පානය මම සම්පූර්ණයෙන්ම වැළකුණා. නමුත් මත්පැන් පානය කියන එක මගේ පුරුද්දක් විදිහට දිනපතා නෙමෙයි. නමුත් ඒක මගේ කරගමක ඒ පුරුද්ද එහෙමම තිබුණා. නමුත් අර බුදුහාමුදුරුවෝ කියලා දෙන විදිහටම අර සුරාමේරේ මජ්ජපමා ආදත්තාන කියන ශිල්පදේ කලන එක පදලෝට යන්න ඕනේ නැහැ. මේ ඒක සුරාමේරේ පාලිජේ කළ නැවත සිහි ආහාම රෝගසුවට ආහාම අපිටම මේ දෝක්කදීම අපාගත වෙනුණා කියන කියලා කියන හැඟිය මත ඇත්තරම මේ ඔතරම තේරුණා. නමුත් අර හිතේ එන ඒ අත්දැකීමත් එක්ක එන සංඥාව සමහර වෙලාවට ගොඩක් ගොඩක් ප්‍රබලයි. ඉතින් ඒ ඒ ඇතිවෙච්ච කලකිරීම නිසාම මම තාමත්ම මේ මේකෙන් ගැලවෙන්න ඕනා කියලා කියලා අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න ඕනා කියලා කියන අදහසකින් භාවනා කටයුතු වලටත් මේ වගේම මම බෞද්ධ පොත්පත් කියවන එකටත් විශ්වාසය වුණත් මම ට්‍රයි කරනකොට හුදේර හැමදාම පැයක් විතර මම කාර් එකේ ලොනවා. එතකොට පද දේශනාවට දෙයෙන් අහංකම් දෙනවා. එනකොට වුණත් මම ට්‍රැෆික් එකේ එනකොට මම අනිත් ඒවා ගැන ලොකු අවධානයක් නැහැ. ඒ හොඳ නිර්මල මනසකින් මම මේ භාවනා විශ්වාසනේ මේ ඒ ධර්ම දේශනාවට අහංකම් දෙනවා. හැමදාමත් මම අඳුම කරමින් පැය ඉලිහිලා ඉන්න මම ආවත් අර මද්දවිලාට මම ඒකට යොමු වෙනවා. අඩුවක් තිබ්බත් දැන් උවහන්සේ අර දැන් අද ධර්ම දේශනාවේදී කිව්වා කාර්ග සිතක් ඇති වෙනවා නම් ඔය ඒ පිළිකුල් භාවනාව වගේ දෙයක් කරලා ඒක අඩු කරගන්න පුළුවන් කියලා කියන එක කිව්වා වගේ මේ වගේ මේ මත්තන් වලට ආසාවක් ඇති වෙන වෙලාවකදී දමනය කර ගන්න තවදුරටත් සම්පූර්ණයෙන්ම ගැලවිලා ඒක කරගන්න මම මොනවාගේ දෙයක්ද කරන්න ඕන. ඒකම මම හොඳටම දන්න දෙයක් තමයි ශීලයේ සමහරලාවට අඩුවෙච්ච මේ අවස්ථාවලදී කමටහන් ඉච්චර හොඳට පිටින් නැහැ කියන එක මම හොඳටම දන්නවා. ඉතින් මම ඒකට එක මගේ පළවෙනි ප්‍රශ්නේ ඒක. ඊළඟ මගේ ප්‍රශ්න තමයි මේ ගරු ස්වාමීන් වහන්ස දැන් මාස දෙක තුනක් විතර ඉඳී නම් මම පරයන්ක භාවනාව කරනකොට මගේ සතිය දියුණු වෙනවා කියලා මට තේරෙනවා. මගේ හුස්ම ඇක්ෂල් පායනයක සියුම් වේගෙන එනවා කියලා වගේ තේරෙනවා. ඉතින් මම හොඳට අවධානය යොමු කරන් ඉන්නකොට මේ මගේ ඇතුලේ මේකට මම සබ්කොන්ෂස් වගේ කියලා කිව්වට ඒක කමක් නැහැ. අවුරුපරි කෙනෙක් මට තාම ශරපරුෂ විදියට නිකිට පිටියක් කියලා කියන වගේ මට මේ බැන වදිනවා කියලා වගේ මට මම ටිකස් ටික ආවත් කොච්චර ඉහිකට එනවා. මම ඒ වෙලාවේ මට හිතෙනවා මම අර එක සිහිපතයක් මම කඩන නිසා මගේ ශිල්පයේ තියෙන අරුගක් නිසා දෙන්නේ නැති කියලා ඒ බාධාව මට එන්නේ. මොකක්ද ඒ බාධාව කියලා දැනගන්න මම කැමතියි.
හොඳයි. එකක් තමයි දැන් අර කීර්තිතම තේරිච්ච එක හොඳයි. මේ කියන්නේ අපේ සීලය අත්‍යවශ්‍යයි කියන එක මේ කටයුත්ත දිගට කරගෙන යන්න. ඒ කියන්නේ අපි දෙයක් සිල්පදයක් කඩ කරනකොටත් සිහිය පවත්වන්න උත්සාහන්ත වෙන්න. ඒ කියන්නේ දැන් සිහියෙන් මේ වැරද්ද කෙරෙනවා කියලා හිතන්න මෙහෙම අපි මුලදී නම් බත්පැන් පානය කළා. ඒ කරද්දි සම්පූර්ණයෙන්ම කිසිම සිහියක් නැහැ. ෆුල් තනිකරම අර ඒකේ තියෙන වින්දනයට යට වෙලා එහෙම නැත්නම් ඒ තියෙන ආස්වාදයට යට වෙලා සම්පූර්ණයෙන් ඒකේ වහල් වෙලා තමයි කටයුතු කරේ. හැබැයි අපි සිහියෙන් ඉන්න අපිට ඒ කටයුත්ත කරන්න අමාරුයි. මොකද ඒකේ තියෙන හානිය හොඳට තේරෙන්න ගන්නවා. තමන් ඒක බත්පැන් පානය කරද්දී අපිටම වෙන හානිය ඒ අවට ඉන්න අයත් හැසිරෙන මෝඩ ආකාරය අපිට හොඳට වැටහෙන්න ගන්නවා. එතකොට මෙතන තියෙන අමු මුලාවක් කියන එක, මෙතන තියෙන තනිකර ප්‍රෝඩාවක් කියන එක, මේක නිකන් අපිවම විනාශ කර ගැනීමක් කියන එක අපිටම තේරෙන්න ගන්නවා. එතකොට ඇත්තටම තමන් මේ මොකද මේ තරම් මේ ලැබිච්ච මනුස්සාත්ම භාවය, මේ අපි අමාරුවෙන් දිනු කරන්න හදන අවදිමත් භාවය, මේ මුලා නොවෙච්ච ස්වභාවය, ඇයි මම විහිං මුලා කරගන්නේ? ඇයි මම විහිං අපතේ යොදාගන්නේ? අපතේ දාගන්න යන්නේ? ඇයි මම විහිං මාව විනාශ කරගන්නේ කියලා තමන්ටම ප්‍රශ්න කෙරෙනවා. ඒක තමන් තුලින්ම එන එක වටිනවා. ඒක මම කියලා නවත්තනවා වෙනුවට මේ කීර්තිටම පුළුවන් කොහොමද මේ දෙයින් බේරෙන්නේ කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ තමා තුළම තව තවත් සතිය දියුණු වෙන්න දියුණු වෙන්න ඔය කරන වැරද්ද ගැන තමන්ටම පොඩ පොඩ වැටහෙන්න ගන්නවා. මේක තේරුමක් නෑ මට, මේක හානි කරයි, මේක මගේ දරුවන්ට දෙමව්පියන්ට මේ බිරිඳට මේක හානි කරයි, මේ මටම මේක හානි කරයි, මේකෙන් විවිධාකාර අතුරු ආබාධ ඇති වෙනවා කියලා අර මේක තියෙන ආදීනව ටික හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. ඒ වගේමයි දැන් අපි භාවනාවට වාඩි වුණාම අපේ හිත යම්කිසි මොකක්ද ඒ කියන්නේ කලකිරීමක් ඇති කරවනවා. එක්ක මම නිකන් මේ වැඩේට තාම සුදුසු නෑ, මම මේකේ ගැඹුරට යන්න තාම සුදුසු නෑ, මම අතන සිල්පදේ කැඩුවා, මෙතන සිල්පදේ කැඩුවා කියලා නිකන් අපේ හිතම අපිට චෝදනා කරනවා. හැබැයි අපි සීලය පිරිසිදුව ආරක්ෂා කරනවා නම් ඒ බඳු චෝදනා කිරීමක් නෑ. ඒ වෙනුවට දැන් අපේ හිත අනිත් පැත්තට කියනවා. අනිත් පැත්තට කියනවා මම ඉස්සර වගේ නෙමෙයි, මම දැන් හරියම සත්පුරුෂ භූමියක දැන් පිහිටලයි කටයුතු කරන්නේ. මම ඉස්සර නම් මේ වැරදි මගෙන් සිද්ධ වුණා. දැන් මම පුදුමාකාර විදිහේ සත්පුරුෂ ජීවිතයක් ගත කරනවා. පුදුමාකාර සතුටක් මේ හරහා මට භුක්ති විඳින්න හම්බ වෙනවා. මගේ දරුවෝ දෙමව්පියෝ බිරිඳ මේ නිසා සතුට වෙනවා කියලා අන්න තමන් ගැන තමන්ට හරීම පොසිටිව් ඇට්මොස්ෆියර් එකක් හදලා දෙනවා. මේ බොහොම සාධනීය පැත්තක් ධනාත්මක පරිසරයක් අපේ හිතේ හදලා දෙනවා. ඒක හරීම වටිනවා භාවනාවට. ඒ කියන්නේ අපිට භාවනා කරද්දී අපි ගැන හරිම තෘප්තිමත් බවක් ඇති වෙනවා. මම මේ වැඩේට සුදුසුයි කියලා හිතෙනවා නම් මම දැන් මේට වඩා මේ ඉන්න තත්ත්වයට වඩා තව සියුම් තත්ත්වයකට උතුම් තත්ත්වයකට යන්න සුදුසු කෙනෙක් කියලා හිතෙනවා නම් එතනින්ම ලොකු ගැම්මක් අල්ලලා දෙනවා. ඒ නිසා ඔය දේ කීර්තිම තේරුම් ගන්න. මේකේ තියෙන මේ භයානකත්වය නැත්තම් මේකේ තියෙන අඩුපාඩුව, يعني අපි දැන් මෙහෙමනේ සතිය දියුණු කිරීම හරහා අපි පුළුවන් තරම් හදන්නේ ප්‍රමාද වීමෙන් වළකින්න. හිත තව තව සංවේදී කරන්න, හිත තව තව අවදි කරන්න. නමුත් මත්පැන් පානයෙන් සිද්ධ වෙන්නේ ඒ අවදිය තනිකර කඩාහරින්න, අපේ තියෙන මුලාව වැඩි කරන්න, සම්පූර්ණයෙන් අසතිය වැඩි කරන්න තමයි මේ මත්පැන් පානකින් වෙන්නේ. අපි නිකන් තනිකර අවුල් කරලා දානවා, අපි නිකන් පිස්සෝ බවට පත් කරනවා. ඉතින් ඇයි අපි එහෙම අපි විහිං පිස්සෝ බවට පත් වෙන්නේ? ඇයි අපි එහෙම අපි විහිං මුලාවක් කරගන්නේ? අපි දැන් මේ උත්සාහ කරන්නේ සතිපට්ඨානයක් වඩලා පුළුවන් තරම් අපේ හිත සංවේදී කරගන්න, පුළුවන් තරම් අවදි කරගන්න, පුළුවන් තරම් මුලාවෙන් තොරව වාසය කරන්න, ප්‍රමාදයෙන් තොරව වාසය කරන්න, අප්‍රමාදීව වාසය කරන්න. ඒ නිසා අන්න ඒකට රුකුල් දෙන ආකාරයෙන්, ඒ අප්‍රමාදී වාසයට අනුග්‍රහ වෙන ආකාරයෙන් පුළුවන් තරම් කටයුතු කරන්න. ඒ නිසා මම නම් හිතනවා ඕක මේ නිරන්තරම ගොඩදා ගන්න පුළුවන්, හදා ගන්න පුළුවන්. මොකද භාවනාව හරහා සතිය දියුණු වෙන්න දියුණු වෙන්න සතියෙම්ම කියලා දෙනවා මේ වැරද මේ කරන දේ වැරදි, මෙතන තැන් මම හදා ගන්න ඕනේ, මෙතන තව තව පිරිසුදු වෙන්න ඕනේ කියලා සතියෙම්ම අනිවාර්යෙන් කියලා දෙනවා. අන්න ඒකට ඇහුම්කන් දෙන්න. ඒ කතා කරන්නේ හෘද සාක්ෂියෙන් කතා කරන්නේ. ඒක කියන දේ අහන්න.
මගේ සතිය දිනු වේගෙන ඇවිල්ලා මම පරයන්ක භාවනාවේදී හුස්ම තුනේ මේ හුස්ම ආස්වාස් පාස්වාසේ තුනේ දින කිල්ල මේක ප්‍රගති තේන අවස්ථාවක් වෙනකොට අර බාධාව මොකද්ද කියලා කියන එක
ඒක නිකන් හුදු සද්දයක් විතරක් කියලා ගන්න. දැන් අර මීට කලින් එක්කෙනෙක් කිව්වේ ගෑනු රූපහර මෙහෙ පේනවා කියලා. අන්න ඒ වගේ අපිට රූප පේන්නත් පුළුවන්, සද්ද ඇහෙන්නත් පුළුවන්, ගඳ සුවඳ දැනෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සංඥා සිවුම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් ඔතන ගැඹුරෙන් විස්තර කරනවා නම් අපේ භාවනාව හරහා වෙන්නේ මේ විඥාණයට පිහිටන්න පුළුවන් ගතිය අඩු කරන එක. දැන් විඥාන පත්‍ය නාම රූපං. ඒ නාම රූප ස්වභාවය තව තව දුර්වල කරන එක. එහෙම නැත්නම් සංඛාර පත්‍ය විඥාන. මේ සංස්කරණ පොඩ පොඩ අඩු කරන එක තමයි මේ භාවනාව හරහා වෙන්නේ. එතකොට නිවැරදි භාවනාව කරහා වෙන්නේ. එතකොට ඒ සංස්කරණ පොඩ පොඩ අඩු වෙනකොට, සංඥා පොඩ පොඩ අඩු වෙනකොට, විඥාණයට පිහිටන්න තැනක් නැති වෙනකොට, එයා මොකද කරන්නේ? හිතේ තැම්පත් වෙලා තියෙන යම්කිසි රූප සංඥා මතු කරලා දෙන්න පුළුවන්. ඒව නිකන් ඔන්න ගෑනු රූප වගේ, බුද්ධ රූප වගේ, දෙවිය රූප වගේ, බ්‍රහ්ම රූප වගේ, නැත්තම් මලමිනි වගේ මොනවා හරි දේවල් මතු කරලා පෙන්නනවා. ඉතින් අපි ඕකට වැදගත්කමක් දෙන්න ගියොත්
මේ කවුද මේ මොනාගේද මොකද කියලා හොයන්න ගියොත් ඔන්න අපි අහු වෙනවා. ඒ වෙනුවට අපිට තියෙන්නේ අර කරගෙන ගිය වැඩේම අවධානයෙන් ඉන්න. ඊට පස්සේ එහෙම නැත්තම් සද්ද එන්නත් පුළුවන්. ඇතම් කෙනෙකුට ඔන්න ගන්ටාර සද්ද ඇහෙනවා, පිරිත් කියනවා ඇහෙනවා, බොහොම සුන්දර සද්ද ඇහෙනවා. එහෙම නැත්තම් රළු සද්දත් ඇහෙන්න පුළුවන්. දැන් කීර්තිට වෙලා තියෙන්නේ නිකන් රළු සද්දයක් ඇහෙනවා. කවුරු හරි නිකන් බයිනවා ඇහෙනවා. එහෙම නැත්තම් මොනා හරි නිකන් ഘോഷාවක් ඇහෙනවා. ඉතින් ඒවත් වැඩක් නැහැ. ඒවත් ඇහෙලා හුදු සංඥා පමණයි. ඒකටත් වටිනකමක් දෙන්න යන්න එපා. මේ ඇයි මට මෙයා බනින්නේ, මේ කවුද බනින්නේ, මේ මොකක්වත් හොයන්න යන්න එපා. නිකන් මේක හුදු සංඥාවක් පමණයි. ඇතම් වෙලාවට යම් කිසි සුවඳ එන්නත් පුළුවන්. නැත්තම් ගඳ එන්නත් පුළුවන්. ඒකත් ගන්ධ සංඥා පමණයි. ඉතින් අර අපි ඒ සංඥා මට්ටමට වැදගත්කමක් දෙන්න ගියොත් අපි ඔතෙන්දී අහුවෙනවා. ඒක නිකන් පැත්තකට දාලා අපිට කරන්න තියෙන්නේ මේ දැනට කරගෙන යන අපි තුම ආනාපාන සතිය නම් අන්න ආනාපානෙටම හිත දානවා. නැත්තම් අපේ අපිට ආනාපානෙ අහුවෙන්නේ නැත්තම් ඉරියව්වට හිත දානවා. ඒ විදිහට අර දැනෙන දෙයකට මේ මොහොතේ දැනෙන දෙයකට හිත ගන්න එක තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි.
ඊළඟට හතරසේ මක් කර තිබෙනවා මහත්ලකෙන් ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවතරයි ස්වාමීන් වහන්සේ, මේ මට ප්‍රශ්න මේ දෙකක් විතර දෙනවා. මේ එකක් තමයි මේ පිළිකුල් භාවනාව මම කරලම නැහැ. මේ භාවනාවක් කියලා හිතාගෙන කරලා නැහැ. නමුත් මේ කුත්තලාට අර ශරීරයේ යම් යම් අංගවල රිදෙන දේවල් එහෙම දැනුනම ඒක අනිත්‍යයි, ඒක ඇති වෙන හැටිත්, ඒක ඊට පස්සේ තීව්‍ර වෙලා එළියට එන හැටිත්, ඊට පස්සේ ඒක මීට නැතිදලා යන හැටිත් බලලා තියෙනවා. අර ආනාපානසතියයි සිටින් මෙඩිටේෂන් එකයි කරනවාට අතරව නිකන් එදිනෙදා ජීවිතයේදී ඒක පුරුද්දක් විදියට එහෙම කරනවා. මේ මොකක් හරි රිදිලක් කියන වෙලාවට, හුඟක් වෙලා වැඩ කරපු වෙලාවට රිදිලක් කියනකොට එහෙම. ඊට අමතරව මේ පිළිකුල් භාවනාව කියලා එහෙම කරලා නැහැ.
ඔව් ඒක
ප්‍රශ්න තමයි. මේ
ඒක තමයි
ස්වාමීන් වහන්සේ, මේ පිළිකුල් භාවනාව මේ කරන්නම ඕන දෙයක්ද?
නැහැ එහෙම කියන්න බෑ. දැන් අපි මෙහෙම කියමු, අපිට විවිධාකාර ලෙඩ රෝග තියෙනවා. අපිට තියෙන ලෙඩේට ඉන්නේ බෙහෙත් ගන්න ඕනේ. දැන් අපිට මේ ලෙඩේ නැතුව බෙහෙත් අවශ්‍ය නැහැ. ඒකයි මම කිව්වේ, මේකයිලා බෙහෙතක්. මේ කර්මස්ථානයේ විශේෂයෙන්ම නිකන් හරියට බෙහෙතක් වගේ. ඒ නිසා මේ බෙහෙත
ගන්න disturb වෙලා තියෙනකොට හිත disturb වෙලා අපිට ගන්න
බැරුව
අපිට කවුරු හරි ඔන්න අපිට මොකද යාළුවෙක් ලෙඩ වෙලා කියලා කෝල් එකක් ආවොත් ඔන්න දැන් ඊට පස්සේ ප්‍රපංච කරනවා. එයත් එක්ක හොඳට හිටපු කාලේ යා කියපු දේවල් ලෝකෙ නැති ඒවා ඇවිල්ලා ඊට පස්සේ මහා කරදරයක්. මේක දැන් මේ කවදද මේ ඉවර වෙන්නේ කියලා මම අනේ ඒ වගේ වෙලාවකට නේද
ස්වාමීනි කියන්නේ. ඔව් නෑ, ඒක එක මට්ටමක්. ඉතින් අනිත් පැත්තෙන් විශේෂයෙන්ම හිත රාග බරිත වුණාම, දැන් ඔක විශේෂයෙන්ම අපි තුමු තරුණ කාලේදී එහෙම තරුණ කියලා නැහැ, ඉතින් වයසක ගියත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතට රාගයක් ආපු වෙලාවෙදී අපිට ඒක සතියෙන් අල්ලගන්න බැරි නම් තාම, ඒ රාගයේ මුල් මට්ටම් වලදීම සතියෙන් අල්ලගන්න බැරි නම්, සතිමත් වුණාට පස්සේ ඒ රාගය දුර්වල වෙන්න පටන් ගන්නෙ නැත්තම්, ඒ කියන්නේ අපේ තාම සතිය දුර්වලයි. තාම සතිමත් භාවයේ දියුණුවලා මදි. සතිපට්ඨානේ තාම දියුණුවලා මදි. ඉතින් එතකොට සතිපට්ඨානේම තියෙන වෙනත් කර්මස්ථානය පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මේ අසුභ කර්මස්ථානය. එතෙන්දී අර මොකද අපිට රාගේ අහු වෙන්නේ තාම රාගේ උත්සන්න වුණා. රාගේ දැන් ඔද වැඩිලා, ඔඩු දුවලා තියෙන්නේ. ඉතින් එතකොට සතිය දුර්වලයි තාම. නිකන් ඒක දිහා බලන්න ගියයි කියලා ඒක අඩු වෙලා යන්නේ නැහැ. ඉතින් එතකොට මෙන්න මේ වගේ කර්මස්ථානය පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි මම අර කිව්වා වගේ මේ මාන්න දුරු කරගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලස්සනටම වෙලා තියෙනවා. අය මේ සූත්‍රයක් එනවා මාර තජ්ජනීය සූත්‍රය කියලා. එහෙම ඒකෙදි එහෙම සඳහන් වෙනවා. ඒ කියන්නේ අර විවිධාකාර හේතුන් හරහා අපේ හිතේ ලොකු මාන්නයක් එනවා නම් ඒ මාන්නේ කඩා ගන්නත් මේ අසුභ කර්මස්ථානයක් ඉතින් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර ඒකේ ප්‍රමාණය දැනගෙන ඒකේ මේ අනවශ්‍ය විදිහට මේවා පාවිච්චි කරන්න ගිහිල්ලා මනස නෙගටිව් කර ගැනීමක් මෙතනින් අදහස් වෙන්නේ නැහැ. මනස ඍණාත්මක කර ගැනීමක් අදහස් වෙන්නේ නැහැ. මනසේ තියෙන්න ඕනේ හැම තිස්සෙම ප්‍රසන්න බවක්, මධ්‍යස්ත බවක් අනිවාර්යෙන් භවනාවට තියාගන්න ඕනේ. ඒ නිසා මේ මෙබඳු කර්මස්ථානයක් හැම තිස්සෙම අපේ මාත්‍රාව දැනගෙන පාවිච්චි කරන්න අවශ්‍යයි. එහෙනම්
ස්වාමීනි, එතකොට දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වනේ මම අහලක් තියෙනවා ගොඩක් අර පිළිවෙලක් හිතන්න දැන් ඒ සාදන් සාලෝමා කිය කිය ඒ පිළිවෙල ඒක පිළිවෙලටම හිතන්න
ඕනේ නෑ නෑ එහෙම එකක් නෑ
අපිට මුල් සුසු විදිහකට ඒ කියන්නේ ඒ වෙලාවට හිතට කම්ෆර්ටබලි අඳලා ගන්න පුළුවන් එක අල්ලගෙන හිත පිටුවම හරි 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 ඇති නේද
ඔව් දැන් මේකේ අර මුල් මුල් කොටස් වල ඇත්තටම පහසු බවක් තියෙනවා ඒ කියන්නේ දැන් මේ කොටස් 32 දිහා පොඩ්ඩක් නිකන් සරල වශයෙන් ගත්තොත් මුල් කොටස් පහ ඇවිල්ලා බාහිරේ තියෙන අපිට අඳුන ගන්න පහසු කොටස්. ඉතින් අර එතනින් තමයි පටන් ගන්නෙ. පස්සේ තමයි සියුම් කොටස් දක්වා අපි වරගෙන ගිහලා තියෙන්නේ. අර අන්තිමට එන කොටස් බොහොම සියුම් මේ ද්‍රවමය ඒවා. කියන්නේ මුල තියෙන්නේ ඔක්කොම හොඳට පේන්න තියෙන ඒවා. ඊට පස්සේ තියෙන හොඳට පටවි ධාතුවෙන් තියෙන ඒ තද කොටස්. අන්තිමට තියෙන්නේ ද්‍රව මේ මොකද්ද ඊට කියන්නේ ආපෝ කොටස්. එතකොට අර තේරෙනවා මනස මුලින් පහසු කොටස් වලින් පටන් ගන්නවා. මනසේ සතිය සියුම් භාවයේ වර්ධනය වෙන්න වෙන්න ඊට පස්සේ සියුම් කොටස් වලටත් අරගෙන යනවා. එහෙම එහෙම ගතියක් මෙතන පෙන්눔 කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ මට ඒක තේරුණා. මේ මගේ ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ඉදිරියට වැඩ කරනකොට පුළුවන් තරම් මේ දැන් භාවනාවෙන් පස්සේ ගෙදර පල්ලෙහාට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක හදා ගන්නවා නම් එහෙම දැන් ඒ කරන වැඩේට හිත තියන්න මේ පහසු දෙයක්ම ඉදින්. ඒලියම කර කර ඉන්න වෙලාවකට දැන් සමහරවල් දවල්ට වෙනකොට එහෙම එහෙම ඒ ට්‍රයි කරනවා දැන් ඒ කරන ක්‍රම ඉරියව්වට මේ හිත තියන්න. හැබැයි සමහර වෙලාවට ඔන්න එක්කෝ ඔන්න කලින් දවසේ දෙයක් ලංකාවේ කවුරු හරි නෑ කෙනෙක් කියපු දුක් ගැනවිලා කොන්න ඉතින් ක්‍රීප් කරගෙන එනවා හිතට. ඇවිල්ලා ඒක ටිකක් උඩට يعني ඒක දැන් තව ප්‍රපංච දෙයක් කතාවක් ඒක මත ගොතන්න යනකොටම දැන් ඉතින් අතේ තිබුණා නම් පිහිය ඒක වැටෙනවා. ඒක මට මොදන්නවත් මොන ඩොංගාලා වැටිලා සමාලලට එක දවසක් වැටිලා කකුල කැපුණත් එක්ක. ඊට පස්සේ මම ඉතින් ඒක මෙච්චක මම හිතනු අයියෝ දැන් පිටිහිටුවේ නැති හින්ද දැන් ටග් ගාලා වෙච්ච පනිෂ්මන්ට් එක දෙයි කියලා. ඒ වගේම තවත් දවසක් එහෙම කර කර ඉන්නකොට දැන් මෙහෙම කෝප්පයක් මෙහෙම ගත්තා ඒක ඩොග් ගාලා දැන් හිත හිත ගිහිල්ලා කියන එක දැනුනේ අරක වැටිලා බිඳුනට පස්සේ මම කල්පනා කරා කොකද මට උනේ අයියෝ මම දැන් මේ හිත පිටෝ පිටෝ ඉඳලා වෙන කොහෙද දිව්ව පාර තමයි ඒක ෂණිකව වෙනවා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මං සාමාන්‍යයෙන් දෙයක් එහෙම රැටෙන්නේ නැහැ මගේ අතින් නමුත් දැන් කිහිප මම හරියට නොටිස් කරලා තියෙනවා මං හිත එළියට ගියනම මොකක් හරි ඩොංගාලා දෙයක් වෙනවා ඒ සත්‍යකුත් එක්ක මගේ මා ඩිස්ට්‍රැක්ට් වෙනා ඊට පස්සේ මං ටග් ගාලා හිතේනවා ඔයා වෙන දෙයක් ගැන හිතුවනි ඔයා ඕන කියන්නේ ඒක සාමාන්‍යයෙන් මං අර කියනවනේ අර ආජීවක අට්ටමක සීලේ නේවයි එකක් කඩපු හින්දා තමයි ඒක උනේ කියලා මට දැන් ඒ සීලයක් මතක් කරනවා කඩපු එකක් මතක් වෙනවා ඒක වෙච්ච තින්නම ඉතින් මට ඒ වෙලාවට ඊට පස්සේ පුටි බයක් ඇති වෙනවා මේ කොහේ හරි අර ඉතින් අපි අහලා තියෙනවනේ ඔය භූත ආරවද මේවද ඒවා මම විශ්වාස කරන්නේ නැහැ නමුත් මම කතා අහලා තියෙන හින්දා මට එතකොට හිතෙනවා මේ කව අදෘශ්‍යමාන බලවේගයක්ද මට මේ එහෙම වෙන්නේ කියලා ස්වාමී
එහෙම නම් එකක් නේ ඔව් මගේ පැත්තෙන් නම් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි අපේ දැන් අසතිය ආප ගමන් ඉතින් අපේ يعني අපේ අතින් ගිලිහෙනවා දැන් අපිට සාමාන්‍යයෙන් වෙන්නේ දැන් ඔය දේවල් ටික ඔහේ පුරුද්දට ගිය දේවල් කලින් ඔවා ගැන කිසි තැකීමක් නැහැ අපේ හින ඔළුව වෙන කොහෙවත් තිබුණේ අවධානය වෙන කොහෙවත් තිබුණේ ඉතින් ඒ නිසා මේ වෙන ලෝකෙක ඉඳගෙන මේ ටික නිකන් ඔහේ ඔටෝ පයිලට් දාගෙන පුරුද්දට ගියා දැන් අපි සතිය දිනු කරන්න ගත්තට පස්සේ ඒ සෑම කටයුත්තක්ම හොඳ සිහියෙන් කෙරෙන්නේ. ඊට පස්සෙ ඔන්න අපි සෑහෙන සතිය දිනු කරනවා. දැන් අර ඔටෝ පයිලට් ගතිය අපෙන් අයින් වෙනවා. දැන් නිකන් පුරුද්දට යන ගතිය අඩුයි. එතකොට දැන් අපිට තේරෙනවා මෙතන පොඩි අවධානයක් පවත්වමින් තමයි දැන් මේ කටයුත්ත කරන්නේ. දැන් හිතන්න යම් වෙලාවක සම්පූර්ණයෙන්ම අපේ අවධානය ගිලිහිලා සම්පූර්ණයෙන්ම එළියට ගියොත් අර පවත්වන්න ඕන අවධානයවත් අතර නැහැ. ඉතින් ඒ නිසා ඒක කෝපේ වැටෙනවා. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම ගණන් ගන්න එපා. මේ කියන්නේ එක පැත්තකින් තවත් විදිහට හිතන්න පුළුවන් අර අපිට සිහිය දියුණු කිරීමේ වැදගත්කම පෙන්ලා දීමේ පොඩි ටොක්ක්ක් කරනවා වගේ දේකුත් ඔන්න මෙතන වෙලා තියෙනවා. ඒක ඉතින් පොසිටිව් ගන්න පුළුවන්. අනිත් එකට අර
පොඩි සතුටකුත් ආගන්නවා අන්න පනිෂ්මන්ට් එකක් දුන්නා ඒකට එළියට
ඇරි. හරි. කමක් නැහැ.
බලන්න ඉන්න කියලා දෙන්නේ. ඇයි අතරේ ඒක තමයි වඩ තිබ පොඩි කාරණේ අම්ම පොඩි ලැප් එකක් දෙනවා වගේ මං හිතුවා ඔන්න මට දැන් ලැප්ටොප් දුන්නා නේද? දැන් ඉතින් ඔළුව තියාගන්න හරියට කියලා. මම හිතා ගන්නවා.
ඔව් මත් දන්නේ මේ පැත්ත තමයි හොඳ. ඔය සිද්ධ වෙන දේ අර ලොකු සායනාංශය කියන්නේ පැමිණි දුක් පැණි රසයි කියලා. ඒ නිසා තමන් වෙතට ওই පැමිණි දුක තමන්ගේ පැත්තටම දාගන්නයි තියෙන්නේ. මේක තව ටිකක් මේ සිහිය දිනු කරගන්න ආපු පණිවිඩයක් තමයි කියලා.
එයි මා ස්වාමීන්
වහන්සේ. මේ බොහෝ පින් තෙරුවන් සරණයි.
දේවිකා අතපත්තු කියලා කෙනෙක් අත එසවීමක් කර තිබෙනවා ඔබගේ පැන ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමින් වහන්ස. ඇහෙනවද?
ඇහෙනවා ඇහෙනවා.
මේ සක්මන් භාවනාව පිළිබඳවයි. දැන් සක්මන් භාවනාවේදී ඔබ වහන්සේ මේ දැන් ටික ඉස්සෙල්ලක් තුවා ස්පර්ශය ගැන අවධානයෙන් ඉන්න කියලා. ඊට පස්සේ දැන් එහෙම තමයි දැන් සක්මනේදී ස්පර්ශය ගැන අවධානයෙන් ඇවිදිනවා. ඉතින් හිත ගොඩක් එහෙට මෙහෙටත් යනවා. ඒ වුණාට වටපිටරිල ගොඩක් අඩුයි. ඊට පස්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවක ඊයේ දකුණේද මට අහන්න හම්බුණා දැන් මේක පංච උපාදානස්කන්ධයක් විදිහටයි වෙන්නේ කියන එක. ඒ ස්පර්ශය එක රූපය විදිහටත් ඊට පස්සේ අපිට දැනෙන වේදනාවල් ඒ විදිහට ඒ විදිහට යනවා කියලා. ඒක එහෙමද ස්වාමින් වහන්ස? මට ඒක වැරදි විදිහට ඇහුණාද කියන එක මම දැනගන්න ඕන.
හොඳයි. අපි දැන් ධාතු කර්මස්ථානයක් වඩනකොට නැත්නම් ওই රූප කර්මස්ථානයක් වඩනකොට සක්මනේ අපි ওই දේවල් බලනකොට අපි තනිකරම වැඩ කරන්නේ රූපස්කන්ධය එක්ක. ඒ රූප උපාදානස්කන්ධයත් එක්ක. එතකොට දැන් අපි ওই කායानुපස්සනාව මම පැත්තෙන් කරන්නේ කායानुපස්සනාව. ඉතින් මේ කායानुපස්සනාව තනිකරම රූප කර්මස්ථානයක් නැත්නම් රූපස්කන්ධය එක තමයි කටයුතු කරන්නේ. එතකොට අපි මේ ඒ රූපස්කන්ධය තමයි විනිවිද දැක ගන්න අපි උත්සාහවන්ත වෙන්නේ. අපිට මේ රූපස්කන්ධය ගැන ලොකු උපාදානයක් තියෙනවා. හිත නැවත නැවත ගිහිල්ලා ඇලෙනවා. ඒකර මේ අපි අපේ ශරීරය කියලා සලකන කොටස විතරක් නෙමෙයි. මේ එළියේ බාහිරයේ තියෙන ඕනම රූපයක්. ඒවා රූප වෙන්න පුළුවන්, සද්ද රූප වෙන්න පුළුවන්, ගන්ධ රස රූප වෙන්න පුළුවන්, ස්පර්ශ රූප වෙන්නත් පුළුවන්. මේ ඕනම රූපයක් සම්බන්ධයෙන් අපේ හිත ගිහින් ඇලෙනවා. ඉතින් ඒ ඇලෙනවා කියන්නේ රූප උපාදානස්කන්ධ රූප උපාදානයක් වෙලා. ඉතින් අපි දැන් ඒ උපාදානයෙන් හිත මුදව ගන්න ඕනේනේ. අන්නේ ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි දැන් මේ ක්‍රියාත්මක කරන්නේ. ඒතර ඒවක් මුදා ගන්න නම් අපි ඒවයි යථා ස්වභාවය හඳුන ගන්න ඕනේ. නිකාන් මේක යන්න එපා කියලා කිව්වට හිත නොගින් ඉන්නේ නැහැ. එයාටම පෙන්නලා දෙන්න ඕනේ මේ රූප එයා උපාදාන කරලා කරන දේවල් වල තියෙන ආදීනවේ. ඒවැය තියෙන හිස් ස්වභාවය. ඒවැය තියෙන අනිත්‍ය ස්වභාවය එයාටම පෙන්නලා දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි දැන් අපි මේ කරගෙන යන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ අපි අර වේදනාවල් හිම දැනෙනකොට දැන් ඒව ගැනත් අවධානය යොමු කරනවානේ.
ඔව්.
දැන් ඇවිදිනකොට ස්පර්ශය විතරක් නෙමෙයි ටිකින් ටික වේදනාව උඩට ගමන් කරන්න හැටි ඒ විදිහට.
ඔව්.
ඒ වෙයි තව තවත් අපිට කායානුපස්සනාවම තමයි වැඩි.
වේදනාව පැත්තෙන් ගත්තොත් ඉතින් ඔව් වේදනාව පැත්තෙන් නම් බලන්න ඉතින් වේදනානුපස්සනාව කියන්නත් පුළුවන්.
පුළුවන්.
ඔව්.
එහෙම.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. කොහොමද පැහැදිලි? හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අද අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම දේශනාවකටත් ධර්ම සාකච්ඡාවකටත් සම්බන්ධ වුණා. අද දවස පුරා මේ ආකාරයෙන් අපි රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාච ආදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං.
ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු